தேர்வா சரணாகி சாமி நாட்டமோ அதை தப்பி சுப்புரது பார்த்தீமே அங்காரோத தின குஜதாஹமு சாக்சா ஆரம்ப அண்ணா சோதரமோ அண்ணி அப்பகி மகாச்சாரியத்துமா அப்படி குருகிபதித்துமா தோட்டக்கவில அவகி சம்பந்தம் என்ன கிளா தந்துன்னா இத்துமா சம்பந்தம் சாக்சா ஆரம்ப கருமு இத்துமாவத் கௌரவம் செய்யப்பட்ட நம்ம சாக்சாவு ஆரம்ப கரின் பார்த்தவினான சம்பூர்ண தாயகத்தை மெஹேபீம் சிதுகரன் இத்துமாகி மூலிகத்தையும் அப்படி மகாச்சாரிய கோகுருகி வித்துமா கௌரவம் செய்யப்பட்டுவா இவகையும் ஹெமதாமத் தப்பிட்டு நீ தர்ம கருள் பேதலி கர தின்னு கிசிம பெக்கிலிக்கும் பெக்கிலியமிக்கும் துறவு வேச மாசிக்கும் துறவு அப்ப கரை அனுகம்பாவை அப்பா சம்பந்தின்னு அப்பகே கௌரவணிய சுவாமி நான்சே நமக்கு என்ன அவசரம் தலைமல்லி ஞானவிம்ப சுவாமி நான்சே பிதாம கௌரவம் பாத நமஸ்காரம் மேசா கச்சாவ ஆரம்ப கருணரச சுவாமி நாசிட்ட ஆராதனா கருணா வங்கிட்ட சுவாமி நாசர பாசுவை கௌரவ பிரச்சனை கிமுகனாடா பிரச்சனை கிமுகன்ன பிள்ளைகள் கனு அப்படி சா கச்சா இதுல பார்த்தாங்க புள்ள வாங்கிடுவா அவைகள் சா பிரச்சனை தீரோடாங்க எமுக்கிறான் சுவாமி நாசி அவங்க ஆரம்ப
பாத நமஸ்கார மே விசக்ஷணத்துக்கு என்ன பிராயோகிக பிரச்சனையாக சுவாமி விமர்சன அட்டூர்ண அப்படி விசக்கணையாக ஆரம்பக்கிறன கூட்டம அப்பிட்ட எக்க விட்டம அசீம கட்டம அனமைக்கியனுக்கு மட்ட பிராயோகிக்க பொடி பிரச்சனையாட்ட பத்துனா முகது அப்படி ஹெமவிழாவுக்கம மே முனிம யமுன்னு அப்படி அசீம கீழகத்தோ சத்தியா காரணாவல் அப்பே ராமோத்துலிங் அப்படி தாகத்த தேவல் கியன அதாசக் அப்பிட்ட என்ன தேவன் மொழி அப்படி எத்தனை தமா யமுவேண்டி எதுக்கொட்ட அப்படி ஏக்க அப்பே கோணின் தாகத்த அப்பே சங்கல்பியக்கியனேக்க அப்பி முடிம்ம விசக்ஷணே பாஜனே வியுத்து எத்தனிங்ம நேத கியன அதாசக் வகே மட்ட அதாசக்காவ எதகொட்ட ஏட்டிக அப்பி ஏம் கல்ல அப்பி அர ஏஹிம கியனேக்க சுவாதீன வென்னி நேனே அப்பி அர குருள்ளேக்கி சத்தியக் கியனத்தென குருள்ளேக்கி ஏம் ரத்ன சத்தியக் கியனத்தென ஹிட்டியோ ஏஹிம கியன எக்க சுவாதீன வென்னதி நிசா அப்படி ஹிதன்ன வேணவனே சுவாமி மே அர சத்திய கியனைக்கு அப்பே ராமுன் தாகத்தா கேக்க நிசா அப்பே மோட கமட்டு அப்பே அஜான கமட்டு தாகத்தா கேக்க ஏக நிசா ஏ வித்தியட்ட ஹிதட நேத அப்பே அஹீம கியனத்துட்ட கொட வெண்ண வெண்ண கியனைக்கு ஜனப்பொடி கிரி மக் சுவாமி பலாபுருத்தின சுவாமி தேர்வன் சரணாய்
தேர்வன் சரணாய் பிரச்சனைய மௌலிக வசையின் அப்படி விசக்ஷணைக்கு எமு எத்தி எத்தடம் அப்படி நிக்கமட கல்பனா கரமு அப்படி சம்சாரிய பிரத்தியமு சம்சாரிய ஜீவித கொச்சர துராவதுக்கு எத்தடம் அப்படி நமது பாகிய துணை தேசனா கரலத்தினோமே அனவராக சம்சாரே அப்படி கரளத்து என்ன கட்டசி வட்டதி சோன் வடியும் கீழக்கியனோனே மகாபோலவட்ட சோன் வர்தனை கிரியமக்கமே கரளத்து என்ன ஒய அனவராக சக்கரையாகும் அப்படி அப்படி லோகிய துல ஜீவத்து என்னம அலிலா கலிலா வாசேகரன் அப்படி தாமகிட்ட இவமு நொவெச்ச நிசா நொதன்னா கம நிசா வித்யாவ நிசா ஆபு கமன திங் சக்கரே அனிஜீவித பிரச்சகிந்த தேவா அப்பே அதீத்தே திஹா ஹெட்ல பலாதி அப்படி ඉපදුණු කාලවල පාසල් යද්දී ඔයගේ බලනකොට අපේ ජීවිත ගොඩාක් කුරු වෙලා තියෙන පුළුවන් ලෝකයේ පැවැත්මටම අදාළව. ඉතින් ඒ නිසා අපි ලොකු හිරවීම් ගොඩක හිටපු අපි එන්නත් හැමෝම දෙනා දැන් මෙතන ඉන්න අය අපි කවුරුත් දෙනා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් දොළහක් පහළවක් ඔය විදිහට ඈතර ගියාට පස්සේ අපි ධර්මයට යොමු වෙන්න උත්සාහ ගැනීමක් තියෙන ධර්මයේ අහන්න ජීවිත අධ්‍යයනය දිහා බලන්න ඔය විදිහට යොමු වෙච්ච නිසා අපිට එක සැරේටම අපේ මහත්මයා අහපු විදිහට හරියටම මේ ඇහෙනවා කියන තැනට යන්න හිත හුරු වෙච්ච නැති නිසා අමාරුවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපිට එක සැරේටම ප්‍රතිපදාව වැඩෙනවා කියලා ඒක එහෙම කියන්න බෑ. නමුත් අපි මේක නොකර ඉන්නත් බෑ. අපිට කරන්න පුළුවන් මූලික වශයෙන්ම සිතීමක් විමසීමක් තමයි. ඒ විචක්ෂණය කියන වචනේ හරියටම විචක්ෂණය වුණා නම් ඒක අනිවාර්යයෙන්ම ඉතර වීම වෙනවා. ඉතින් ඇත්තටම විචක්ෂණයකට යොමු වීමක් තමයි මූලික වශයෙන්ම කරන්න වෙන්නේ. අපි හිතමු හිතන ගතියක් ඉස්මතු කර ගන්නවා කියලා.
එහෙමයි.
ඉතින් එතෙන්දී ඔබතුමා මතක් කරලා තියෙන මෙනෙහි කරලා තියෙන දැන් අපි කුරුල්ලෙක්ගේ ශබ්දයක් ඇහෙනවා කියන එක මම ඕක මේ රළුවට ගොරෝසුව මේ රළුවට ගොරෝසුව දැක්ක පස්සේ කුරුල්ලගේ ශබ්දය තියෙනවා එකයි ඇහෙනවා දෙකයි ඇහෙන මමයි තුනයි ඔය වගේ නිකරමට මම තුනකට කඩලා මේක සුදුසු නැහැ කඩන්න මම ගොරෝසුවට කියන්නේ එහෙමද හිතන කෙනෙකුට පුළුවන් කුරුල්ලෙක්ගේ ශබ්දයක් ඇහෙනවා නම් කුරුල්ලෙක්ගේ ශබ්දය කියන්නේ මොකක්ද නිකන් අර අපි කියවතින් ඔය සිංහල වුණත් වාක්‍යයක් හදද්දී වාක්‍යයක් කියන්නේ අර කර්තෘ ක්‍රියාව කර්මය කියන මොතුණක් තියෙනවනේ ඔය මොකද ඉංග්‍රීසි භාෂාවේ subject verb object කියලා වහම තුනක් තියෙනවනේ මම මේ ගොරෝසුවට රළුවට කඩන්න මේක සුදුසු නැහැ නමුත් අපිට හිතන්න යමු වෙද්දී ඔබතුමා සිහිපත් කළා තේම අන්න එතකොට කුරුල්ලෙක්ගේ ශබ්දය ඇහෙනවා කියනකොට මට ඇහෙනවා කුරුල්ලෙක්ගේ ශබ්දය ඔන්න විදිහට තුනකට විතර කඩා ගත්තොත් ඔව්
අපේ වයිපි මාත්‍ය ඔබතුමාගේ මයික් එක මියුට් කරගන්න මේ ඩිස්ටර්බන්සස් වෙනවා කතා කරන වෙලාවට විතරක් ඔන් කරගන්න නැත්නම් ඇහෙන්නේ හරියට හොඳයි තිරුවන්
තිරුවන් සරණයි හරි එතකොට අර මේ දැන් එතෙන්දී සතෙක්ගේ ශබ්දය එනවා කුරුල්ලෙක්ගේ ශබ්දය එනවා කියලා කියනකොට කුරුල්ලෙක්ගේ ශබ්දය අන්න එතකොට පුළුවන් අර එක කාරණයක් කුරුල්ලෙක්ගේ ශබ්දය ඒ ශබ්දය කියන්නේ මොකද්ද කියලා විමසන්න පුළුවන් ශබ්දය කියන්නේ මොකද්ද අන්න එතකොට ශබ්දය කියන්නේ මොකක්ද කියලා අහනකොට ශබ්දය නැහැ කියන තැනට අපි යන්නෙත් නැහැ. හැබැයි දැන් මට අපි තුන් වෙලාවේ මට රැහියෝගේ ශබ්දයක් ඇහෙනවා මම ඉන්න තැන. එතකොට රැහියෙ කියලා දාගන්නේ මම කලින් දන්න කියන දේවල් ටිකක්. මොකද ශබ්දය මන් දන්න කියන දේවල් මගේ ලෝකේ මම දන්න දේවල් මගේ මතක ඒ මොනවත් ගාවන්නේ නැතුව يعني සරලව කිව්වොත් මන් දන්න දේවල් දාන්නෙත් නැතුව ශබ්දය නැහැ කියන්නෙත් නැතුව අන්න එතන කුමක්ද කියලා විමසන්න යන්න පුළුවන් අන්න එතෙන්දී අපේ මහත්මයා අර අපි මූලික වශයෙන් ඒ අපි එක සැරේටම මාර්ගය නෙමෙයිනේ නමුත් මාර්ගයට යොමු වීමට හිතින්නක් ඉස්මතු කරගන්නවා කියන තැන එක සැරේටම හරියටම ටක්කෙටම මෙන්න මේකේ කියලා එහෙම කියන්න බෑ නමුත් හිතන්න යොමු වෙනවානේ ලෝකයක් තියෙනවා ලෝකයේ තුල ඉන්න මම කියන්නේ ප්‍රතිපදාවේදී තමයි ඉන්න මම යෙදෙන්නේ නැත්තේ භාවිතයකදී තමයි එහෙම කතා කරන්න බැරි ලෝකයක් කියලා කතා කරන්න බැරි නමුත් ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නවනේ දැනට ලෝකයේ පැනවෙනවානේ, ලෝකයේ තුල ඉන්නවානේ. ඒ නිසා ඉන්නමට ශබ්දයක් වෙනවා. අන්නේ ශබ්දය හොයාගෙන යනවා. අන්න ශබ්දය නෑ කියලා කියන්නෙත් නැතුව, මම දන්න දේවල් දාන්න යන්නෙත් නැතුව, අන්න එතන එක අරුණ විචක්ෂණය කරගෙන යන්නත් පුළුවන්. හරි, ඒක නිකන් අපි ගණන් කරගෙන ගියොත් 1 2 3 කියලා නිකන් තුන්වෙනි කාරණේ වගේ හිටමු. දෙවෙනි කාරණේ හැටියට ශබ්දයේ පැත්තෙන් ගත්තා පස්සේ ඇහෙනවා. අන්න දැන් ඒක ගැන විචක්ෂණයක් කරගෙන ගිහිල්ලා එතෙන්දි මට පුළුවන් උපරිම සත්‍යවාදීව විමසගෙන විමසගෙන යනවා. අන්න එතනදී මා නිරුත්තර වූ විට, ඒ කියන්නේ නිරුත්තර වන්නේ නොසෙයි වීම නිසා නෙවෙයි, දන්න කියන ශිල්ප සියල්ලම භාවිත කරලා. දැන් ඇත්තටම අපිටත් හොය හිතද්දී එක එක ක්‍රම එනවා, ඒව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපේ ලොකු සාහිණාසය කියලා දීපු ක්‍රමවේද තියෙනවනේ. එහෙම ක්‍රමවේදයක් වේවා. එහෙම දන්න සියලුම විදියට හිතන්න පුළුවන්. අවුස්සලා අවුස්සලා, හාරලා හාරලා, විමසලා, අන්න එතකොට එතෙන්දී අන්න මේ ශබ්දය, කුරුල්ලාගේ ශබ්දය, ඇහිච්ච මුලින්ම කුරුල්ලගේ ශබ්දය කියලා අපි පිළිගත්තනේ. එහෙනම් මේ ශබ්දය මොකද්ද කියලා විමසනවා. අන්න ඊට පස්සේ මහත්මයා, ඊට පස්සේ බලන ශබ්දය ඇහිමත් එක්ක නේද ඇහෙනවා. අන්න ඇහෙනවා කියන එහුනේ නැත්තේ නෑනේ. ඇහෙනවා කියන කාරණය අර හිතන රටා, හිතන ක්‍රම, හිතන විමසන විදි, ආනිරික ඔක්කොම දාලා ඒකත් බලනවා. ඊට පස්සේ හරි ඔය ඔක්කොම මොකක් හරි සංකල්පයක් හරි මොකක් හරි කරන්නේ මමනේ. අන්න එතකොට මටනේ එහුනේ. අන්න එතකොට ඇහිච්ච මම කවුද? අන්න ඒ විදිහටත් අපි විචක්ෂණය කරනවා. ඉතින් ඇත්තරම මේ අර ලොකු සංඥාසේ මම කවුද කියලා පොතක් දීලා තියෙනවනේ. අන්න එතකොට ඒ පොතත් හරි උපකාරශීලී. මම මේ පෞද්ගලික කාරණයක් වගේ තමයි මම සිහිපත් කරන්නේ. මම පහුගිය දවසක ඒ පොත කියවන්න පොඩි උත්සුක වීමක් දැරුව පිටුවක් විතර තමයි කියව ගන්න පුළුවන් උනේ. يعني පිටුවක් දෙකක් තුනක් වරුවක් විතර ගියා ඒක කියව ගන්න. එතකොට හරි කියන්නේ පෙරවදනෙම දීලා තියෙනවා මේකේ වචනයක් වාක්‍යයක් නොවැර තමන් ජීවිතේට කියන්නේ ඒක කිමිදිලා වගේ කියවන්න ඕන බව පූර්විකාවකෙ දෙනවා. එතකොට අර එහෙම නිකන් පොඩ හිත හිතා කියවන්න ගියොත් පුදුම පැටල ලැබිල්ලකට මේ නිකන් දැන් අර අපි කියන්නේ හරි අමාරුවට වැටෙනවා කියවගෙන යද්දි, හරි අවධානයෙන් සීරුවට කියවගෙන යනකොට අන්න ඒ වගේ. ඒකට අන්න ඒ විදිහට කියන්නේ එක සැරේටම අපිට අපි අර ටක්කෙටම හරියටම ඇහිවට යමු වෙනවා කියන එක එතනට එන්න අමාරුයි. නමුත් අර විමසන ගතියත් එක්ක දැන් අපි හිතමු කුරුල්ලගේ ශබ්දය කියන එකෙන් ඒ ශබ්දය කියන කාරණේ මොකද්ද කියලා අර අන්න එතනින් අපිට ඒක විමසගෙන යන්න පුළුවන්. අර ඒක මුලින් යමු වෙද්දි එහෙම තමයි. හැබැයි ඒ තුල කිමිදෙනකොට ඒ එකරුණත් එක්ක තමයි විමසීම යොමු වෙන්නේ. ඊළඟට අපි ඇහෙනවා කියලා ගමු. ශබ්දය ඇහෙනවා කියලා ගන්නකොට මේ ඇහෙනවා කියන කාරණයත් එක්ක ඒක හොයාගෙන යනවා. ඊට පස්සේ මොකද්ද මම කවුද කියලා හොයනකොට අන්න ඒ මම කවුද කියන කාරණයත් එක්ක අපි එහෙන් අසරණ වෙනවා. පින්වත් මහත්මයා, ඉතින් අපි මූලික වශයෙන්ම අර අපි ඒ ඉන්න තැනින් යමු වෙන්න තියෙන්නේ. අපි ඉන්න තැනින් තමයි යමු වෙන්න තියෙන්නේ. අන්න එහෙම යමු වෙනකොට අපි ශ්‍රද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දිට්ඨි ඔය කියන කරුණු පහෙන් යුක්තව තමයි අපි මූලික වශයෙන් යමු වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ශ්‍රද්ධා මම පැහැදීමෙන් පිළිගත්ත කාරණා තමයි විමසීමට යොමු කරන්න වෙන්නේ. රුචිමා කැමැත්තෙන් මගේ අභිරුචිය මත, මගේ කැමැත්ත මත හැඟෙන දේවල්, දැනෙන දේවල්, මා දන්නා දේවල් වලින් තමයි මම යොමු වෙන්නේ. සද්ධාරුක අනුසව මම අහපු දේවල් අනුව දැන් අපි විමසන විදියක් හරි දහම් ඒ කියන්නේ අත්දැකීමක් හරි විමසද්දි ආපු විදියකට තමයි යන්න වෙන්නේ නේ. ආකාර පරිවිතක්. මොක කියන්නේ ආකාරය කියන්නේ විදියකට පරිවිතක් හිතපු විදියකට අනුව තමයි ඒක කරගෙන යන්නේ. දිට්ඨි නිඥානංකන්තේ. දැක්මක කාරණයක් එක්ක තමයි මට දැනට දරාගෙන ඉන්න අදහසකින් තමයි මම යොමුව ගන්න වෙන්නේ. හැබැයි යොමුව අරගෙන හිතාගෙන යද්දි තමයි අර ඉදමේ සත්‍යම් මොගමන මෙයම ඇත්තයි කියලා යන්නේ නැහැ. හිතන ගතිය ඉස්මතු වුණාට පස්සේ අන්න නමුත් අපි මූලික වශයෙන් අපි දන්න කියන තැනින් හැඟෙන දැනෙන තැනින් අපිට වැටහෙන තැනින් අපිට ලෝකේ ඉන්න කියන්නේ ලෝකයක් තියෙනවා ඒ ලෝකෙ මම ඉන්නවා කියලා ගන්න කාරණේ ඒක දැක්මකුත් එක්ක කාරණයක් නේ. නමුත් අපිට මේ ගෝචර ලෝකේ මම කියලා කෙනෙක් ඉන්නවනේ. හැබැයි ඒ ඉන්නවා කියලා ගත්ත කාරණය විමසගෙන යන්න ඕන. අන්න එතකොට අපිට අර රළුවටම මූලික වශයෙන් විමසගෙන යද්දි එකරුණත් එක්ක යද්දි යන්න නෑ. නිත්‍යං ගත නිෂ්ඨාවකට යන්නේ නැහැ. නිෂ්ඨාවකට නොයද්දි අන්න එයාට නිෂ්ඨාවකට නොගොස් විමසන ගතියක් එක්ක එයාට එයාගේ ගෝචර ලෝකයේ පදිංචි වීමේ හැකියාව එයාට ඉන්න බැරි කමක් ඉස්මතු වෙනවා. අන්න එතකොට තමයි එයාට එයාගේ ලෝකේ විමසන්නාට විමසන්නාගේ ලෝකය එයාට කිසිදු කාරණයක් එක්ක ජීවත් වෙන්නට බැරි වෙනවා. සත්‍යවාදී කම ඉස්මතු වීමත් එක්ක අන්න බාහිරකට යොමු වීමේ අවශ්‍යතාවය තියෙනවා. බාහිරට යොමු වීමත් එක්ක ප්‍රතිපදාව අර්ථාන්විත වෙනවා. ඉතින් අර ඒ නිසා අපිට මූලික වශයෙන්ම අපේ මහත්මයා මේ මූලික වශයෙන්ම යොමු වෙනකොට ඉන්න කෙනෙක්ට තියෙන දෙයක් එක්ක අත්දැකීමක් එක්ක ගෝචරත්වයක් එක්ක තමයි මූලික වශයෙන්ම යොමු වෙන්න වෙන්නේ. ඉතින් මම එක සැරේටම මේක මෙන්න මේ විදිහටම මෙහෙම වෙනවා කියලා අර එහෙම කියන්න බෑ. අපේ හුරුවත් එක්ක අපි යොමු වීමත් එක්ක යොමු වීමේ තීව්‍රතාවය මත ඒ කාරණාවල් වෙනස් වීමට නැක් වෙනවා. මහත්මයා අදහස් තියෙනවද ඒ සම්බන්ධයෙන්?
තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ ඔතෙන්දී තව මට තව කාරණාවක් එක්ක දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ විස්තර කරපු වැඩපිළිවෙල තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔය වැඩපිළිවෙලේ යෙදෙන්නේ නැතුව අපි අර කුරුල්ලෙක් සද්දයක් කියන එක එහෙමම ගන්නවා කියලා කියන තැනනේ තරා තමා කියන අත්තා කියන තමා කියන අල්ලා ගැනීමක් කියන තැනට වැටෙන්නේ ඔය වැඩපිළිවෙලේ නොයෙදුනොත් නේද ස්වාමීන් වහන්සේ? ද එහෙම ස්වාමීන් වහන්සේ.
ඔව් ඒ කියන්නේ අපි ඇත්තරම මේ අපි හර ලොකු සයින්හන්සේ ලස්සනට උපමාවක් කියනවා. අපි මේ කියන්නේ මූලික වශයෙන්ම මේ කියන්නේ බඩගිනේ නම් අපි පළවෙනි හීය හාන්න ඕනනේ, දෙවෙනි හීය හාන්න ඕනනේ, මුලින්ම අත්මග කපන්න ඕනනේ. හැබැයි ඉතින් ඒ බඩගින්න සපිරෙනවා කියන තැන නෙමෙයි. බඩපිරෙන්නේ ඇත්තරම මේ අපි ආහාර අපි සිංහානට ආවොත් නේ, අපි පාත්‍රයට ආවොත් නේ බඩ පිරෙන්නේ. නමුත් හම්බු කරගෙන කන්න වෙද්දී මූලික වශයෙන්ම ආත්මක සපන්න ඕන, පළවෙනි හය හාන්න ඕන, දෙවෙනි හය හාන්න ඕන, නිරවද බඳින්න ඕන, මඩ කරන්න ඕන, වතුර බඳින්න ඕන, වපුරන්න ඕන, මේ ඔය ඔක්කොම කරන්න ඕන. පැලපත පැලගොයම හැදෙනකන් ඉන්න ඕන, බන්දි ගොයම. ඊට පස්සේ ඔයගේ කොච්චර යාන්ත්‍රණයක් තියෙනවදනේ. ඉතින් අර ඒ නිසා අපි හිතමු මේ ඒක තම තමන්ගේ කෙතේ සරු වීමත් එක්ක තමයි. දැන් අපි හිතමු කෙනෙක් හාලා තියෙනවා නම් එයාට ඊළඟට සරු බීජ වපුරන්න තියෙන්නේ. එයා නේද සරු බීජ වපුරුවට පස්සේ එයා හාන්න ඕන කියන කාරණේ කරන්න ඕනේ නෑනේ. ඊට පස්සේ අපි හිතමු පැනපත වැඩෙද්දී අනවශ්‍ය සතුන්ගෙන් වෙන හානි, වල් පැල ඇතිවල වෙන හානි ඒ ඉවත් කරන්න ඕන. ඊට පස්සේ කලට වෙලාවට මේ සරු මේ මොකද පොහොර දෙන්න ඕන, ඊට පස්සේ සරුපස ජලය එක්කාසු කරන්න ඕන, ඔය වගේ කාරණා කොච්චර දේවල් කරන්න තියෙනවද. ඒ හැබැයි ඒ අර අපි කරගෙන කොහෙන් හරි එක සැරේටම අපේ බඩ පිරෙන්නේ නැහැ, බඩ පිරෙන්නේ නැහැ. බඩ පිරෙන්න නම් අවශ්‍ය මූලික කටයුතු මුල ඉඳලාම අපිට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඒ වගේ ඉතින් අපි කුරුල්ලගේ ශබ්දයට අහු වෙනෝ නම් ඉතින් අපි ඇත්තරම පැවැත්ම තුළ අල්ලා ගැනීමක් තමයි. ඉතින් අවිද්‍යාවත් එක්ක නොදන්නාකමත් එක්කනේ ජීවත් වෙන්නේ. ඒ නොදන්නාකම එක අවිද්‍යාවත් එක්ක භව තණ්හාවනේ පැවැත්මට ඇලීමක්. ඉතින් අල්ලා ගැනීමක් එක්කම තමයි එතන කරුණු තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. උදාහරණෙන් ගොඩාක් පැහැදිලි වුණා. ඒ මගේ ගැටලුව ප්‍රශ්නේ ගොඩක් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොම පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට ධර්ම අවබෝධය සඳහාමේ සියලු පින් උදව්වක් උපකාරයක් වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ දැන් අර මේ උභවන්තේ විජිත්වාන මජ්ජේ මාන්තාන විප්පති කියන ඒ මජ්ජේ සූත්‍රයට අදාළ ඒ ගාථා පාඨය ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් එතන කියනවනේ පස්ස ඒකාන්තයක් පස්ස සමුදය දෙවෙනි අන්තය පස්ස නිරෝධයේ මැද තැවරෙන්නත් එපා. අන්න එතන ස්වාමීන් වහන්ස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? එතකොට අර එතන ස්වාමීන් වහන්ස මේ අවසානයේදී කියනවනේ මේ සෝද සිබ්බනි මජ්ජගා කියලා, තම්බුහි මහා පුරුෂෝති සෝද සිබ්බනි මජ්ජගා කියලා. එතන තණ්හාව ෂය වෙනවා කියලා කියන එකත් එක්ක ස්වාමීන් වහන්ස පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හරි. ඒක තියෙනවා අංගුත්තර නිකාය 6 මජ්ජේ සූත්‍රයේ තියෙනවා. ඊළඟට සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ තියෙන තිස්සමෙත්තේය සූත්‍රය. ඒ තිස්සමෙත්තේය සූත්‍රයට අදාළ ගාථාව තමයි මජ්ජේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට එතනත් එක්කයි ප්‍රශ්නේ නැගුවේ. එතකොට මජ්ජේ සූත්‍රයේ තියෙන කාරණාවත් එක්ක පස්සේ ඔකේ හරි ලස්සනයි අම්ම. මේ අපේ ලොකු සයින් වහන්සේ මේ දේශනයක් කරා පහුගිය දවස්වල. මේ ඒ සම්මාදිට්ඨි සූත්‍රය ආශ්‍රය කරගෙන ඔය පස්සය සම්බන්ධයෙන් සමාන් කරේ. මේ ඒක අහන්න ලැබෙනවා නම් ගොඩක් වටීවි. එතනතර පස්සය කියලා කියන්නේ පස්සේ කියන වචනේ තේරුම තමයි කියන්නේ යම්කිසි හැපීමක් කියන අර්ථය. හැප්පෙනවා කියන වර්ගයේ අගේ අදහසක් වෙනවා. අපි ලොකු සංහසයකට ලස්සන වචනයක් යොදලා දෙනවා යෙදීම කියලා. යෙදෙනවා යෙදීම කියන වචනේ දැන් කියන්නේ අන්ත දෙකක් ගැන කතා කරනවානේ. ඒ අන්ත දෙකෙන් මජ්ජේ සූත්‍රයේදී පස්සේ කියන වචනය ගත්තට පස්සේ එතන යෙදීම කියන වචනය අපේ භාෂාවට ගත්තොතින් අපිට හුරු විදියට ගත්තට පස්සේ යෙදෙනවා. ඕනම යෙදීමක් කියනකොට අපේ දෛනික ජීවිතයේ ඕනම යෙදීමක්. දැන් මේ වෙලාවේ අපි කතා කරනවා, අපිට ඇහෙනවා, ඊට පස්සේ මගේ ඉස්සරහා තියෙන දෙයක් පේනවා. ඊට පස්සේ දැන් මං වාඩිලා ඉන්නකොට ශරීරයට පහසක් දැනෙනවා. ඔය විදිහට හිතින් හිතනවා. ඔය වගේ ගොඩක් ඇවිදිනවා, කනවා, බොනවා, නිදා ගන්නවා, ඉදිරියට යනවා, පිටත්තර යනවා, තදගතියක් දැනෙනවා. ඔය අපේ දෛනික ජීවිතයේ ඕනම යෙදීමක්, ඕනම සිද්ධියක් කියලා ගමු. ඕනම ක්‍රියාවක්. අන්න ඒක මේ යෙදීමක් හැටියට නැත්නම් පස්සයක් හැටියට ගන්න පුළුවන්. ඒක කියන්න හේතුව තමයි දැන් ඔය පස්සේ කියන වචනේ එහෙම නැත්නම් ඔය ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තතෝ නෝ පරතෝ දහිත කියලා ඒක ගාතාවක් තියෙනවා උදානපරේ. ඒක කියන්නේ ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. ඒ ගාතාවේ හැටියට ගමේ දිවේවා වික්ෂුන් සක්කාර කියන සූත්‍රයේදී මට මතක විදිහට වික්ෂුන් වහන්සේනට ගාමේ අරඤ්ඤේ ගමේ ඉඳිද්දි කියන්නේ ගමට පින්ඳ පාතේ වැඩියට පස්සේ අරඤ්ඤේ කැලේදී ඉඳිද්දි නැත්තම් තමන්ගේ වැඩ ඉන ආරාම වලදී ස්ථානවලදී දැන් පින්වත් ඔබ ගෙදරකදී නම් ගෙදරදී බාහිර සමාජයට ගියාට පස්සේ ඕනම තැනකදී අපිට දෙකක් එනවනේ සුඛ දුක්ඛ පුට්ඨෝ. එක්ක සැපතක් කියනවා එහෙම නැත්නම් මොකද දුකක් කියනවා. අන්න සැප සැප දෙයක් ආවොතින් මං සතුට දෙයක් ආවොතින් මං හිත කැමති දෙයක් ආවොතින් මම ඒකත් එක්ක මොකද වෙන්නේ එක්කහස වෙනවානේ. මං අකමැති දෙයක් ආවොතින් මට අමිහිරි දෙයක් ප්‍රිය නැති දෙයක් මගේ හිත කැමති නැති දෙයක් ආවොතින් මං ඒකෙන් පලා යන්න හදනවා. ওই දෙක නෙවෙයි හොඳ දෙයක් ආවොතින් ඒකත් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් නරක දෙයක් ආවොතින් මං අකමැති දෙයක් ආවොතින් පලා යන්න හදනවා. ලැබුණ යෙදෙනවා කියන එක අන්න ඒ ගාථාවෙන් තමයි ලොකු සංඥාසෙ ගන්නෙ. ගමේදී ආරණේදී සැප දුක කියන දෙකම යෙදෙනවා නේ. අපි යත් අන්න මොකක් හරි ඔන්නෝයි සිද්ධියක් අරගෙන ඔන්නෝයි මොකක් හරි ක්‍රියාවක් අරගෙන අපේ ජීවිත භාවිතයක් අරගෙන මෙන්න මේක මොකක්ද කියලා විමසන්න යන්න ඕන. මොකක් හරි යෙදීම අන්නේ ඒ කාරණයක් එක්ක මගේ හිතන ගතියක් ඉස්මතු වුණාට පස්සේ අර මුලින්ම ප්‍රවේශයේදී සිහිපත් කළා වගේ මජ්ජිමන්තානේ නලිප්පති මැද නොතර වෙන්නේ මොන කාරණයක් එක්කද? මන්තා නුවණත් එක්කයි නොතර වෙන්නේ නේද? මජ්ජි කියන්නේ මැද, මන්තා කියන්නේ නුවණට කියන නමක්. මන්තා මන්තා කියන්නේ ප්‍රඥාවට නේ. ලිප්පති නොතර වෙයිනා අර අන්ත දෙකේ ඒ කියන්නේ පස්සෝ කෝ වික්‍රවේ ඒකෝ අන්තෝ කියලා කියනවනේ. මහණෙනික අන්තයක් ස්පර්ශය කියනවනේ. ස්පර්ශය කියන්නේ යෙදීම. පස්ස සමුදයෝ ද්විතීයෝ අන්තෝ දෙවෙනි අන්තය තමයි කියන්නේ යෙදීමේ හට ගැනීම දෙවෙනි අන්තය කියලා කියනවා. අන්තය අන්තයක් බව දැන් දන්නේ මන්තයා. ඒ කියන්නේ අන්තයක් කියන්නේ අන්තයක් අන්තයක් බව හෝ දැනගන්නේ මන්තයා කියන එකෙන් මම අදහස් කරේ ප්‍රඥාවන්තයා. අන්තය අන්තය බවක් බව දැනගන්නේ නැත්නම් අන්තයකට වැටුණා කියලාවත් අපි දන්නේ නැහැ. අන්තය අන්තයක් බව හෝ වැටෙන්නේ මන්තයාට නැත්නම් ප්‍රඥයාට නුවණකට. පස්ස නිරෝධෝ මජ්ජේ. පස්ස නිරෝධේ තමයි කියන්නේ ස්පර්ශ නිරෝධයේදීමේ නැවැත්ම තමයි මැද තණ්හා සිබ්බනි. ඒතර තණ්හාව තමයි මහන්නිය කියන මෙහුම් කාර්යය කියලා කියනවා නේද? අන්න ඒ නිසා මෙන්න මේ කියනවනේ නේද දුක නැති වෙන්න නම් මෙන්න මේ කාරණා නේද? තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. ඒ කියන්නේ අපි සරලව ගත්තොත් මේ කාරණය මොකක් හරි යෙදීමක් ගත්තට පස්සේ අම්මා ඒක ගැන විචක්ෂණය කරන්න ඕන. විචක්ෂණය කරන කියන්නේ හිතන ගතියක් ඉස්මතු කරගන්න ඕන. අපේ ජීවිතයේ දෛනික කාරණාදි අන්නේ හිතිල්ල ඉස්මතු වුණාට පස්සේ අන්න යාට ඒ සත්‍යතම වූ ජීවිත අත්දැකීමේ හිතන ගතියක් ඉස්මතු වුණාට පස්සේ එයාට රැඳී ඉන්න බැරිකමක් ඉස්මතු වෙනෝ එයාගේ සත්‍යවාදීකම නිසා. අන්න එතකොට එයාට එයාගේ අත්දැකීම් ලෝකයේ කිසිවකට කොටු නොවන ගතියක් නිසා නිෂ්ඨාවකට නොයන ගතියක් ඉස්මතු වුණාට පස්සේ එයාට බාහිරකට නතු වෙන්න සිද්ධ වෙනෝ යොමු වෙන්න වෙනවා. අන්න එතකොට බාහිරකට යොමු වෙද්දී සුසුසා පරිපුත්‍යා අන්න බාහිර අන්නරම අසරණ වෙලා තමන්ගේ ලෝකේ උත්තරයක් නැතුනට පස්සේ බාහිරකට යමු වෙලා අන බාහිරෙන් මේ අපි ඉන්න තැන අපේ සොකීයත්වයේ ගෙවිල යන විදියට සොකීයත්වයට තැනක් නොලැබෙන විදියට නොයදෙන විදියට බාහිරෙන් කරුණු කියනවා. කියන දෙයට අනුරූපව විමසනවා. අන්න එහෙම විමසද්දි එයා ඒතර වෙනවා. එතනදී ප්‍රඥාවනේ උපදින්නේ. අන්න එතකොට මජ්ජේ මන්තා නරිපති මැද නොතර වෙනකොට අරයාට මහන්න හම් වෙතන්න. ඒ කියන්නේ අවිද්‍යාව දුර වෙනකොට පැවැත්මකට ඉඩක් ලැබෙන්නේ නැහැ. පැවැත්මකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාව කියන මෙහුම් කාර්යයට ආපහු භවය පැවැත්ම අර අන්ත එකතු කරලා මහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මූලික වශයෙන් අම්ම කරන්න තියෙන්නේ අපේ ජීවිතයේ යෙදෙන කාරණාවන් ඔස්සේ සිතිල්ල විමසීමක් ඉස්මතු කර ගැනීමයි. ඒ තුලින් මට කොටු රාමුවක හිර වෙන්න බැරි ගතියක් මත වෙනකොට උත්තරයක් දී ගන්න බැරි වෙනකොට ඒ අසරණකමත් එක බාහිරකටමයි යොමු වෙන්නේ. අන්නේ බාහිරින්ට යොමු වුණාට පස්සේ බාහිරින් කියන දෙයට අනුරූපවම විමසීම ඊට අනුරූපවම විමසීම ඉස්මතු වුණාට පස්සේ අන්න ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. අන්න ඒක ප්‍රඥාවේ භාවිතය මජ්ජේ මන්තා නරිප්පති. අන්න එතකොට මන්තා කියන්නේ මන්තයා ප්‍රඥා නුවණින් මැද තැවරීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ওই විදිහට තමයි පස්සේ ආයි චක්කු සම්පස්සෝ ඇස මනාවේදී මොන බලන්න හැට රූපයක් පෙනෙද්දි සෝත සම්පස්සෝ කනට ශබ්දයක් ඇහෙද්දි නේද කන ශබ්දයක් ඇහෙද්දි සෝත කියන්නේ කනට සම්පස්ස කියන්නේ මනායෙදි කන මනාවයෙදි දැන් වෙලා තියෙන කන මනාවයෙදි කියන එක නෙවෙයි මගේ කන මට මනාවයෙදි වගේ එකක් නේ වෙලා තියෙන්නේ අන්න කනට ඇහෙට රූපයක් පෙනෙද්දි කන ශබ්දයක් ඇහෙද්දි නාසයට ගඳ සුවඳක් දැනෙද්දි දිවට රසයක් දැනෙද්දි කයට පහසක් දැනෙද්දි හිතේ හිතින් අරමුණක් ගැන හිතාදි අන්නේ සිද්ධිය මොකද්ද කියලා හොයාගෙන යන තමයි අපිට මූලික වශයෙන් මේ දෙන්නේ. අන්න එහෙම මූලික වශයෙන්ම කළා යොමු වීමත් එක එහි භාවිතය කියන ප්‍රඥාව. අන්නේ ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච කෙනා තමයි මැද නොතැර වෙන්නේ තණ්හාව කියන මෙහුම් කාර්යයට මහන්න අවස්ථාව නොලැබෙන්නේ. එතකොටයි අදහසයි නැති නේද?
සමිනාන්ස පැහැදිලි ඔබ හන්සේට තෙරුවන් සරණයි ධර්ම අවබෝධයෙන් වේවා.
තෙරුවන් සරණයි. මම පොඩි කාරණයක් කියනද මේ කාරණයක් කියලා කියන්නේ කතා කරනවා කියන එක හොයන්න බලන්න මේ රජකමට හිතලා. හැබැයි මේ දැන් කතා කරනවා දැන් කතා කරනවා කියන එකට දැන් හිතන්න ඔබ මේ දැන් අහගෙන ඉන්න කෙනෙක් දැන් කතා කරන්න හිතනවා කියන හිතන්න ඔන්න මගේ ඉස්සරහා ඉන්න කෙනෙක් එක්ක මට කතා කරන්න හිතෙනවා. දැන් මම මෙහෙම කරන දැන් මම වැඩ ඉන්නේ මේ ආරණ්‍යයේ මගේ සහෝදර සාමිනාන්තරා දෙනමක් ඉන්නවා. මම මේ උදාහරණයක් මේ කියන්නේ ඔන්න මට කතා කරන්න ඕන. කතා කරද්දී කතා කරනවා කියන කාරණයට මගේ පරණ මතක එකතු කරන්නේ නැතුව කතා කරන්න හැදුවොත් මොකද වෙන්නේ? දැන් ඔබේ ගෙදරත් ඉන්නවනේ. නිකමට බලන්න ඉස්සරහා ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න ඕන. හැබැයි මේ දන්න කියන වචන දාන්න නැතුව කතා කරන්න උත්සාහ ගන්න බලන්න. එහෙම යමු වෙලා ඊට පස්සේ කවුරු හරි කතා කරනකොට ඇහෙනකොට කතා කරනවා කියන්නේ මොකද්ද කියලා බලන්න. කතා කරන්නේ නැත්තේ නැහනේ. දැන් ඔබට දැන් මම කතා කරන එකත් ඇහෙනවා. එතකොට කතා කරන එක ඇහෙනවා. හැබැයි කතා කරනවා කියන එක බලන්න පෙර මතක යන මොනවද දාන්නේ නැතුව පුළුවන්ද කියන්නේ. කමෙන්ට් බලන්න නිකන් ඔය ගැන මම අද පොඩ්ඩක් කල්පනා කරා, මම නම් හරියට හිර වුණා, කොහොමද මේක කලින් යොදාන්න නැතුව කතා කරන්නේ කියලා. කතා කරන්නේ නැත්නම් මේක එහෙමත් වෙන්නේ කියන්නේ. අර බලන්න කියනෝ නේද, අර ගත්තේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කියන්නේ වාසිතේ තුන් නීවාවේ. වාසිතේ කතා කරද්දී කියලා කියන්නේ කතා කරනවා. කතා කරනවා කියන්නේ මොකක්ද? අර එහෙම ගිහිල්ලා සංපජානකාරී හොති නේද? එහෙමත් මාර්ගයේ ඉස්මතු කරන්න, ජීවිත උදාහරණ වලින් මාර්ගයේ ඉස්මතු කරන්න ඇතයි කියලා ගන්න පුළුවන් කමක් තියෙනවනේ නේද? හොඳයි, ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරමු. ඇත්තටම මේ අදහස් දක්වනවට තමයි මම කැමතිම. ප්‍රශ්න තියෙනවා නම් අපි කවුරුත් සාකච්ඡාවක් නිසා අදහස් දක්වන එක තමයි ගොඩාක් වටින්නේ. අපි කවුරුත් වනහන අය නිසා, දහම් කරුණු විශ්ව ගන්න අවශ්‍ය නිසා ඒක ගොඩාක් වටිනවා. හොඳයි, තිරුවන් සරණයි.
මාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එතුමාත් අපි තාම ගෞරවයෙන් මේ සාකච්ඡාවට පිළි අරගෙන එතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධයෙන්ද කියලා. තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. අර ස්වාමීන් වහන්ස දැන් කිව්වේ කතා කරනවා කියන එක, ඕක මටත් දවසක් හිතුණා. අපි පොඩි කාලෙම පොඩි ළමයා, අර චූටිම ළමයා කතාවක් නෑනේ, ආ ඕ ඈ අපේ ඒ සවුන්ඩ්ස් ටික විතරනේ ඉන්නේ. පස්සේ ඒ ශබ්ද වලට අදාළ අනුව අපුරු දාලා වචන හදලානේ අපිට මේ ලෝකයක් හැදෙන්නේ නේද කියන එක. එහෙම දෙයක් මට ඒක හොයනකොට ආවා. අතන වෙන්නේ නිකන් ශබ්දයක් නිකුත් කිරීමක් විතරයි, තේරුමක් නැහැ, කතා කරන දෙයක් නැහැ.
හොඳයි, අපි තව විස්තර අහමු. තා කවුරු හරි ප්‍රශ්නක් අහන්නේ දෝ, කවුරු හරි අදහස් දක්වමු.
ඒවන් සර්ණයි ස්වාමීන් වහන්සේ, අර මේ අර මජ්ජේ සූත්‍රය ඇසුරින් අර ප්‍රශ්නයක් එහුවනම් ඒක ගැන ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීම හරි ඒක මේ හොඳයි. අර නිකම් මටත් අදහසක් ආවා මෙහෙම. ඒක තව ටිකක් අර මේ ස්වාමීන් වහන්සේ අර අපේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ අර දැන් යෙදීම කියන එක අරගෙන මේ ඒක හොයන්න යනකොට එතන ප්‍රායෝගිකව අර විස්තර කරන තැනත් ඔය වගේ සම්බන්ධයක් තියෙනවා නේද කියලා. ඒ කියන්නේ ඒක හොයන්න යනකොට එතන අර අන්ත දෙකක් කියලා දකින්නෙත් ඥානයකින් කියනවනේ. ඒ කියන්නේ ඒක සෙවීම ඉස්මතු වෙනකොට තමයි යෙදීම කියන ඒක ඒකත් එතකොට ඥානයක් විදිහට අන්තයක් විදිහට ඒක සමුදේ මොකක් හින්දාද මෝඩකම හින්දාරි ඒ විදිහට එක එක්කිනකින් හොයන්න යන ආකාරය යනු. දැන් එතන අර පස්ස නිරෝධය මැද කියනකොට දැන් අර මේ දවස්වල විස්තර කරන්නේ ගොඩක් අර අපි ඒකේ දැන් විග්‍රහයකුත් එක්ක මේ නිරෝධය කියන අර ඒකක රැග ගන්නවා කියලා එතනිනුත් අයින් වෙන්න ඕනේ කියලා මේ කියන්නේ. ඒ අන්න ඒ එතෙන්ට සම්බන්ධ කරලා ස්වාමීන් වහන්සේට තව ටික විස්තර කරන්න පුළුවන්ද දන්නේ ඒක නේද? තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඔව්. ඇත්තම කියන්නේ අන්ත බවක් වෙන්නේ නුවණක් එක්කමනේ. ඔකේ ලස්සනට ඔය මතකයි අර මිට කලින් ස්වාමීන් වහන්සේ අර කාරණයක් මතු කරා. මේ දැන් අපි හිතමු අපි කියනවා මුස්ලිම් අන්තවාදය හොමම අන්ත කියන්නේ එක එක දේවල් කියනවනේ. අපි ජාතිව පැත්තකින් තියමු, සමහර අය කියනවනේ අන්තයක් කියලා. හැබැයි මොකක් හරි අන්තයක ඉන්නවනම් එයා දන්නේ නැහැ අන්තයක ඉන්න කෙනා මේ ඒකේ নিমগ্ন වෙලා ඒකට යට වෙලා එහෙම ඉන්න කෙනා දන්නේ නැහැ ඒක අන්තයක් කියලාවත් මේ දන්නේ නැහැ. දැන් ඒක වැරදි කියලා දැන් කියන්නේ කවුද? ඒක වැරදි කියලා කියන්නේ බාහිරින් දකින්න කෙනා. එතන එයා නුවණකුත් එක තමයි යෙදීම අන්තයක් කියලා හෝ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්තයක ඉන්න කෙනාට අන්තයක ඉන්නවා කියලාවත් කතා කරන්න විදියක් නෑ. දැන් මම මෙච්චර දවසක් වැරද්දක හිටියේ කියලා කියන්න වෙන්නේ මම හරි දේ දැක්කට පස්සේ. මං ආපු අදහස එහෙම නැත්නම් එයා ගිලගෙන ඉන්න ගිල ගැනීම යට වෙලා ඉන්න යටවීම එයාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ එයාට අන්ත කතාවක් මතු වෙන්නේ නැහැ. යෝ උබන්ත මවිඤ්ඤාය. අන්න එතන සමහර තැන්වල යෝ උබන්ත විදිත්වාන කියලා තේනවා. යෝ උබන්ත මවිඤ්ඤාය කියලා කියනවා. යෝ යමේ උබන්ත උභය අන්තය. උභය අන්තය කියලා කියන උභයාන්තේ මජ්ජේ මන්තා නරිප්පති. නේද? නොතර වෙනවා කියන කාරණේ. එතකොට අන්ත දෙකක් මොකක් එක්කද කතා කරන්න වෙන්නේ? නුවණක් එක්කම තමයි යෙදෙන යෙදීමානුව හිතීමේ ස්මතු වීමත් එක්ක බාහිරට යොමු වීමත් එක්ක තමයි අවිඤ්ඤාය කතා කරන්න වෙන්නේ. එතකොට දැන් ඊළඟට ගත්තට පස්සේ අතර දැන් අපි නුවණක් උනත් ගත්තට පස්සේ අපි තුන් පස්ස නිරෝධය කියන තැනින් කතා කරපු නිසා එතන නුවණක් දැන් අපි යම් කිසි අපේ නුවණක් තියෙන කෙනෙක් කියලා ඒ උභයාන්තේ සම්බන්ධයෙන් ඒ නුවණ උනද ඔය ඥානවත් වගේ සූත්‍රවලදී කතා කරනවනේ යම් විස්තර ධම්මට්ටි ඥාන ධම්මට්ටි ඥානයක් වද සම්පේයද කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ඥානං කියලා කියනවනේ. එතනොත් ඒ කියන්නේ ඊතර වීම ඉස්මතු වෙන්න අවශ්‍ය වෙනවා. එතකොට දැන් අර අම්ම කතා කරා වගේම අන්තය අන්තයක් බවට පත් වෙන්නේ නෝනක් එක්කමයි. එතකොට භාවිතයක් එක්කම තමයි අන්තය අන්තයක් බවට පත් වෙන්නේ. එතන අර නිරෝධය සම්බන්ධයෙන් කියපු කාරණේ පිළිබඳව මම තව ටිකක් අධ්‍යයනය කරන්න ඕන. එතන පොඩ්ඩක් හදාරලා වුණ ඒ කාරණේ පොඩ්ඩක් මතු කරන්න.
එරුවන් සරණයි සම්මානස. මේ මට යම් අදහසක් මතකයක් තැමති. මේ ඇත්තටම ලොකු සාමනාංශය අර පස්සේ කෙනෙක් යෙදීම කියන එකට මේ හරි ලස්සනට ඒ වචන යොදා ගන්න සරණංශ. එතකොට ඔය අන්ත දෙක ගැන කතා කරනකොට මේ මට මතකයි මොන හරි මේ දේශනාවකදී සඳහන් වුණා සවනංස යෙදීම කියන්නේ පස්සේ කරන යෙදීම ඒකාන්තයක්. එතකොට යෙදීම හට ගන්න ආකාරය. එතකොට යෙදීම සමුදය. එතකොට මජ්ජිය තමයි යෙදීම වලද පස නිරෝධය. ඒක යෙදීම නිරෝධය. එතකොට සවනංස එතනදී සවනංස කියනවා මේ නිරෝධය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේම සමුදයත් එක්කමයි. එතකොට සමුදය නොදැක්ක නිරෝධය කතා කරන්න බෑ. එතකොට සමුදය ප්‍රඥාවෙන් දැත යුතු දෙයක්. එතකොට සමුදය දැක්කොත් මේ නිරෝධය යෙදීමේ කියන ඒ සමුදය හට ගන්න ආකාරය ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම නිරෝධය ගැන කතා කරන්නවත් දෙයක් නැහැ කියනවා. එතකොට සනසේ කතා කරන්නවත් දෙයක් නැහැ කියන්නේ ඉතින් අර අල්වා ගන්නවත් දෙයක් නැහැ කියන තැන නේද සනස එතන පෙන්වෙයි කියලා මට මේ දැන් කතා කරනකොට මට අදහසක් ඒක මතක් වුණා. ඒ ලොකු සනස සම්දේශනාවක එක හරි ලස්සන පැහැදිලි කරනවා සනස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සමුදය දැකෙද්දි නිරෝධය සාක්ෂාත් වෙනවනේ. ගවම්පති සූත්‍රය තුලත් කියවෙනවනේ නේද? ගවම්පති සූත්‍රයේදී පැහැදෙනවනේ කවුරු හරි මේ අපි හිතමු මේ පස්සය පිරිසිඳ දැකෙද්දි පස්සේ පිරිසිඳ දකිද්දී සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධේ සාක්ෂාත් වෙනවා නේ. මග වැඩෙනවා. ඒ හරේ නිසා මේ සමුදය දකින්න සමුදය දකිද්දි ඒ කියන්නේ දැක්මක් භාවිත වෙද්දි නිරෝධය ගැන ඉතින් එතෙන්දි ඒ කාරණේ පිළිබඳව ඉතින් අර කියන්නේ යෙදීම නිරවද්‍යවම දැකීම සිද්ධ වුණොතින් ඈතර වීමමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර එතන ඒ කාරණියත් එක්ක ඇතරම මට ඒ දේශනය අපහු නැවත පොඩ්ඩක් අහන්න වෙනවා පස්සේ සම්බන්ධයෙන් කරපු දේශනය. ඒකේ මට අතපසු වීම කීපයක් වුණා ඒ දේශනය අහන්න යම් තරමකට විතරයි අහන්න උනේ. ඉතින් ඒකත් අපහු මම පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕන. ඒ අදහස් දක්වීම ගොඩක් හොඳයි. මොකද අර සාකච්ඡාවක් නිසා එතෙන්දී අර කාගෙත් අදහස් මොහු වෙනකොට මිශ්‍ර වෙනකොට තවත් ලස්සනයි කාරණේ. ගොඩාක් පින් ඒ අදහස් දක්වීම.
අවසරයි අපි රවිස සාකච්ඡාව සම්බන්ධ වුණා නම් අවසරයි.
තෙරුවන් සරණයි. මම අහගෙන ඉන්නේ කට්ටිය ඒ සම්බන්ධ වෙන එක හොඳයි. එතන සයින්හන්සර් අපි දැන් හුඟක් වෙලාවට හිතෙන්න පුළුවන් මේ පස්ත නිරෝධය කියන එක මේ අටගත්තු දේ නැති වෙනවා කියන විදිහට පුරුදු කරපු අය පොඩක් ඉන්නවනේ. අපේක් හටගෙන එක නැති වෙන එකටයි නිරෝධය කියන්නේ කියලා ඊට වඩා වෙනස් අදහසක් තියනවා නේද? ඒ නිරෝධය කියනකොට සමුදය නිරෝධය. ඒක ටිකක් කතා කළොත් හොඳයි.
ඕ අර එහෙම උතින් අර පස්සේ කියලා දැන් අර දෙයක් හැටියට ගත්තොත් දැන් ඇත්තටම අර ලොකු සයින්හන්සේ උනත් ඔය වචනේ එළියට දාද්දී ඒ කියන්නේ සතිය නිරුක්තයක් නිරුක්තියක් හැටියට දෙද්දී යෙදී ක්‍රියාකාරීත්වය කියලා තමයි මට මතක විදිහට කිව්වේ. අර යෙදී ඇත්තටම යෙදීම කියන වචනේත් ඇති අර ඒකට අර ක්‍රියාකාරීත්වය කියලා දුන්නා. මොකද අර දෙයක් පැත්තට යන නිසා දෙයක් පැත්තට ගියොත්ින් ඒක හරි එකට යන එක කඩන්නමයි ඒ අදහසට යන එක වළක්වන්නමයි ඒ වචනේ භාවිත කළේ. ඉතින් යෙදීමක් කියනකොට අර දෙයක් පැත්තට දාන නෙමෙයි දෙයක් වුණොතින් අපි නිරෝධය වෙනකොට තියෙන දේ නැති වුණා කියන තැනට යනවානේ. ගුරු කියන්නේ අපි ගත්තොතින් මොකක් හරි යෙදෙන දෙයක් තියෙනවා තියෙන දේ නැති වෙනවා කියන පැත්තට යනවානේ. ඉතින් එහෙම නැතුව යෙදීම කියන තැන ඇත්තරම කියන්නේ මේ යෙදීමක් හැටියට දකිනවා කියලා කියන්නේ විමසීම ඉස්මතු වීමත් එක්කම තමයි. බාහිරට යොමු වීමත් එක්ක නුවණක් එක්කම තමයි කතා කරන්නේ. අර වෙන්නේ මේ තියෙන දෙයක් නැති වෙනවා නෙමෙයිනේ. කියන්නේ අපි වැරදි විදිහට හිතාගත්ත නිසා අපේ නොදන්නකම නිසා මේ ලෝකයක් කියන දෙයක් ඉස්මතු වීම යෙදීමක් කියලා ඊයේ ලෝකයක් යෙදීමක් එක ලෝකය කතා කරද්දී යෙදීමක් හැටියට ඉස්මතු වීම තමයි මේ අනුවණකමත් එක්ක. ඒ නිසා අනුවණකම තැනක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අර තියෙන දෙයක් නැති වෙනවා කියන එක නෙමෙයි. වරදවා ගත්ත වටහා ගැනීම වැරද්ද නැතිවීම තමයි. ලෝකය කියන කෙනෙක් ලෝකයක් තියෙනවා තියෙන දේ තියෙන ලෝකෙ නැති වෙනවා කියන එක නෙමෙයි. ලෝකය කියලා හදාගත්ත එකට මෝහය නිසා නොදන්නාකම නිසා හදාගත්ත කම හදා ගැනීමට නුවණක් භාවිත වෙද්දී කියන්නේ නොයදීමක් එක තමයි කතා කරන්න වෙන්නේ. එහෙම නැත්තම් නැති වෙනවා කියන එක නෙමෙයි.
ඒ කියන්නේ මේ අට ගැනීම කියන එක නොදන්න කමත් එක්කයි තියෙන්නේ.
නොදන්න කමත් එක්කමයි. ඔව්. එතකොට නොදන්නාකම නැත්තම් මේ ලෝකයක් තියෙන ලෝකේ නැති වෙනවා කියන තැනට යනවනේ. එතකොට අර නිරෝධය කියලා කියනකොට පස්සේ නිරෝධය කියනකොට තියෙන දෙයක් නැති වුණා කියන වැරදි දැක්මට යන්න පුළුවන්නේ. නොදන්නාකම නිසාම තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තම නේද? මෙන්න අවසාන කරන්නෙම දුක්ඛ සංදස සමුදයෝ හෝති කියලා කියනවනේ. අවිද්‍යාව කියන්නේ අපි ඒක මේ අර වාක්‍යයක් හැටියට අරගත්තට පස්සේ වුණත් ඒව මේ තස්ස කේවලස දුක්ඛ සංදස සමුදයෝ හෝති. මොනි ලොකු දුක්ඛඳක් හටගන්නේ අවිද්‍යාව නොදන්නාකම නිසාමයි. නිසා මේ අවිද්‍යායත් වේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාය කියන්නේ අවිද්‍යාවගේ තූ වනාහි ඒවම අවිද්‍යාවගේ ඉතිරි නැතිව කියන්නේ අවිද්‍යායත් වේව අශේෂ විරාග නිරෝධා. අශේෂ ඉතිරි නැතුම විරාග නොඇලි නිරෝධා නැවත් මෙන්ම සංස්කාරවලට සංකාර නිරෝධ සක සියලු සකස් වීමට තැනක් නැති වෙන නිරෝධ නැත්නම් නැවැත්ම කියන කාරණයක් එක්ක. ඉතින් අර ඒ නිසා එතන ඒ පාඩේ ගත්තත් නොදන්නාකම නිසාවෙන්මයි ඒ නොදන්නාකම ඉතිරි නැතුව නිරුද්ධ අශේෂ ශේෂයක් නැතිව නිරුද්ධ වීමෙන්ම තමයි සංස්කාර නැත්තම් පැවැත්ම නිරුද්ධ වෙන්නේ.
එහෙමයි සවනංස. දැන් ලොකු සවනංසයක පස්සේ ගැන යෙදීම කියන සිද්ධියකට සිදුවීමකට කියනකොට අර යෙදීම් ක්‍රියාකාරීත්වයක් විදිහට තමයි හඳුන්ලා දුන්නේ. එතකොට සවනංස ඒක කරුණක් ලැබීමක් නෙවෙයි කියලා සවනංසෙත් නල්ලා ගන්න දෙයක් නෑ. කරුණක් ලැබීමක් නෙවෙයි විදිහට කියනවා. ඒකට උදාහරණ මතකයි අර තින්න සංගති පස්සෝ කියලා මේ කරුණ තුනක එකතු වීම අර යෙදීම් ක්‍රියාකාරීත්වය කියලා පෙන්නවා. එතකොට මේ යෙදීම් ක්‍රියාකාරීත්වය සංගතියක් එක්ක එතන ලැබ ගැනීමක් ලැබීමක්වත් වාසය කිරීමක් නෙවෙයි නොයදෙනවා කියන එක හරි ලස්සනට එතන සවනස පැහැදිලි කරලා තියෙනවා. මේ සවනස මට මතකයි ඒක සවනස
එතනත් අර සංගතිය ගැන නේද? මේ සංගතිය කියන්නේ සංගති කියන්නේ එක්වීම කියන අර්ථයනේ. ඒ කියන්නේ අර චක්කුං ඇස හෝ පටිච්ච රූප ඇස රූප හෝ ඇස දැන ගැනීම ගැන නෙවෙයි මෙතන මේ කියන්න හදාන්නේ. මේ සංගතිය එක්ව යාම අර එතන. ඒතර එක්ව යාම කියනකොට අර ක්‍රියාකාරීත්වය සිද්ධිය කෘත්‍ය කියන තැනින් තමයි මේ කතා කරන්නේ. එතන හරි වටිනවා මත කරපු එක. අර ඒ වගේම මේ පිරිසගේ අදහස් එකතු වෙන එක තමයි ගොඩක් වටින්නේ සාකච්ඡාවක.
පිරිසන්නේ අවසන් ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් මතකයක් තියෙනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී අර ඇස මනාව යෙදුනහම චක්කු සම්පස්සය කියන විස්තරයක් කතා කරනවා ලොකු ස්වාමීන් වහන්සේ. මට මතකයක් වගේ තියෙනවා. ඇස මනාව යෙදී ඇතිකල්ලි චක්කු සම්පස්සය කියන විස්තරයත් එක්ක තමයි මං ඒ දේශනාව මට මතක හැටියට කියන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මේ මම අර ස්වාමීන් වහන්සේ දේශනාව කරද්දී අහපු ටික විතරයි මට මතක තියෙන. ඊට පස්සේ අහන්න බැරි වුණා. මේ ඇත්තටම හරි ආශාවක් කැමැත්තක් ආපහු එතු වුණා දේශනේ අහන්න. මේ ඒතර චක්කු සම්පස්සෝ කියලා කියන්නේ චක්කු කියන්නේ ඇස, සංඛ්‍යානේ මනාව, පස්සෝ කියන්නේ යෙදීම. ඇසේ මනා යෙදීම කියන කාරණය. ඒක පෙන්වන්නේ සමුදේ පැත්ත පොඩ්ඩක් කියනවා.
වසරයි සර් ගේන සර් තිතර මදුපිණ්ඩික සූත්‍රය මේ ඇත්තටම මේ විස්තර විග්‍රහ කරනකොට ස්වාමී සර් හරි ලස්සනට ඔක පස්ස ප්‍රඥප්තියක් කියන එක හරි ලස්සනට ඔක ඉස්සර පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ හරි අවධාරණය කරමින් ඇත්තටම ඒක කියන්නේ නොදන්නාකමට පනවාගත් දෙයක් කියන එක මට මතකයි. ඒ දවසලත් හරි ලස්සනට ඒක අපිට ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා සර්. ගොඩක් තින් සර්. ඉතින් ඇත්තට
එතෙන්දි පෙන්නන්නේ සාදා උසෝතිකෝ සියා අවසෝ යතෝකෝ අවසෝ සියා අවසෝ යතෝකෝ අවසෝ අරිසාකෝ පස්සංච පජානාති. ඇයි ආර්ය ශ්‍රාවකයා නේද එතෙන්ද කතා කරන්නේ? ආර්ය ශ්‍රාවකයානේ සුතවාරිය ශ්‍රාවකෝනි සුතවත් ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා ගැන කතා කරද්දී පස්සංච පජානාති යෙදීමද මනානුවණින් දැකි පස්ස සමුදයංච පජානාති. එතකොට යෙදීමේ හට ගැනීම පජානාති නුවණින් දැකි පස්ස නිරෝධංච පජානාති. යෙදීමේ නැවැත්මද පජානාති නුවණින් දැන පස්ස නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. යෙදීම නැවැත්මේ එකේ මාර්ග ප්‍රතිපදාවද මනාව දනි කියලා ඔහොම කියද්දි කතමෝ පනාවසෝ පස්සෝ. අන්න එතකොට මොකද්ද මේ ඇවැත්නි? මොකද්ද යෙදීම කියලා කියන්නේ? ස්පර්ශය කියන්නේ යෙදීම කියන්නේ. කතමෝ පස්ස සමුදයෝ ඔය විදිහට සිහිපත් කරලා චෛමේ ආවසෝ පස්ස කායා. චෛමේ වික්කවේ චෛමේ ආවසෝ ඇවැත්නි ඉමේ ච හයයි කියලාගෙන පස්ස කායා මාර්ග වචනයක්. ඒක පස්ස කියන්නේ යෙදීම, කායා කියන්නේ මේ තත්ත්වය කියන එක. කාය කියලා කියනෝනේ අපි මේ යම් කිසි තත්ත්වයක් කියන අර්ථයට. ඒ දේව කායා කියන්නේ දේවත්වය කියලා අර්ථයනේ. ඒ වගේ පස්ස කායා කියලායි තියෙන්නේ. යෙදීම් යම්කිසි යෙදීම කියන තත්ත්වයක් දෙයක් කියන පැත්ත නෙවෙයි. අන්න එහෙම කියලා තමයි පටන්ගෙන චක්කු සම්පස්සෝ ඇස මනාව යෙදීම. යෙදීම කියන තත්ත්වය. කන මනාව යෙදීම, නාසය මනාව යෙදීම, දිව මනාව යෙදීම, කය මනාව යෙදීම, මනස මනාව යෙදීම. ඔන්න ඔය විදිහට තමයි අර අපේ මහත්මයා වචනයක් ඉස්මතු කරේ. අර වයි පී මහත්මයා ඉන්න ඕන. එතෙන්දී අර මේ චෛමේ ආවසෝ පස්ස කාය කියලා තමයි පෙන්වන්නේ. ඒක එතනදී තත්වයක් මේ දෙයක් පැත්තර දාලා නෙවෙයි ස්වභාවයක්. ඉතින් අර එතන ඇස මනාව යෙදීම, මගේ ඇස මනාව යෙදීම නෙවෙයි ඇස මනාව යෙදීම. අන්න එතනින් විමසීමට යොමු වෙන්න වෙන්නේ අපිට.
ස්වාමීන් වහන්ස, එතනදී දුක පිළිසිඳ දකිද්දී නිරෝධය සාක්ෂාත් වෙනවා. දුක පිළිසිඳ හෙවීමදී නිරෝධය සාක්ෂාත් වෙනවා නෙමේ, දුක පිළිසිඳ දකිද්දී නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට යෙදෙන විදිහෙන් දැක්කොත් නිරෝධය සාක්ෂාත් වෙනවා. නිරෝධය කියන්නේ මොකක්ද කියලා විමසුවොත්, නිරෝධය කියන්නේ නැවැත්ම නම් ඇතැයි කියලා ගත්ත මෝඩකමයි නවතින්නේ. මිසක් නවතින්න දේවල් කියන පැත්තට යන්නේ නැහැ. අපි මූලිකව විමසද්දි දෙයක් අල්ලගෙන තමා වෙන විමසන්න වෙන්නේ. ඒ බව ඇත්තයි. නමුත් නිරෝධය සාක්ෂාත් වෙනවයි කියද්දි ඇතැයි කියලා ගත්ත මෝඩකමේ නැවැත්ම කියලා. එතකොට ඒ පැත්තට නොගියොත් ඇතැයි කියලා ගත්ත මෝඩකමේ නැවැත්ම කියන්නේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය නොවුනොත් අනිවාර්යෙන් බොහෝ දුරට විය හැක්කේ මට ලැබෙන අවිද්‍යාව. ඒ කියන්නේ මට ලැබෙන මෝඩකම කියන දෙපැත්ත බෙදීමකට යනවා. නමුත් අපි දැන් අහලා තියෙනවා මෝඩකමින් තමා මේක යෙදෙන යෙදීම යෙදෙන්නේ කියලා. එතකොට ඒක මෝඩකමින් කියන එක ඇහිලා තිබ්බට දැක්මක් කියන පැත්තට නොගියොත් එතනත් දෙපැත්තකට යන්න පුළුවන් කියන දෝෂය යෙදෙන්න පුළුවන් සක්කායට ලැබුණ අවිද්‍යාව මට ලැබුණ මෝඩකම කියලා. ඒ දෝෂය නොවුනොත් අර මං කියපු පැත්තට යන්න පුළුවන්. අන්න එහෙම අදහසක් තමයි ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕනේ අදහස් ප්‍රකාශ කරාට.
අදහස් ප්‍රකාශ කරාට සමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැරදක් නැහැනේ. අදහස් ප්‍රකාශ කිරීම ගොඩක් වටිනවා. හොයිකම අර අවසානදි මතක් කළා වගේම ඒක වැරද්දක් කියලා තවත් සක්කායකට හමු වෙන්න බෑ ඉතින්. එහෙම වුණොත් මේ අපව පැවැත්මක් තමයි. ඒක තමයි ප්‍රශ්නේ නේ. එහෙනම් කියන්නේ ඒක වැරදි කියන සක්කායකට හමු වීමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම එතකොට ඒක වැරදි කියලා වැරද්ද අපහු වැරදි කියලා නිගමනය දෙන්නේ මගේ පැත්තෙන් වුණොත් නේ ප්‍රශ්නේ වෙන්නේ. අන්න එතනදි තමයි ඔය කල්යාණ මිත්‍රත්වයේ වැදගත්කම කියන දේ ඉස්මතු වෙන්නේ. නැත්තම් සක්කායක් වැරදි කියලා තවත් සක්කායකින් තමයි උත්තර දෙන්නේ. ඒක මෝඩකමකින් තමයි වෙන්නේ. ඉතින් මෝඩකම දුරු වුණාට පස්සේ අපහු මේ මෝඩකම දුරු වුණා නේ. ඒ කියන්නේ නුවණක් කියන එකක් අමුතුවෙන් එනව නෙවෙයිනේ. මෝඩකම් කියන්නේ අවිද්‍යාව දුරු වීමමයි විද්‍යාවේ පහළ වීම කියලා කියන්නේ. අපි මෙහෙම කියමු. දැන් දැන් මේ මම දැන් ඉන්න කුටිය මේ වෙලාවේ අඳුරුයි. අඳුරු කියන්නේ ලයිට් බල්බ් කියන්නේ ලයිට් එකක් දාන එකම තමයි අඳුරු දුරු වීම කියලා කියන්නේ. අඳුරු දුරු වෙනවා කියන්නේම විදුලියක් බලන එකමයි. විදුලි බල්බය. ඉතින් අර ඒ නිසා කියන්නේ අඳුර දුරු වීමමයි තමයි ආලෝකය. ආලෝකයේ එමම තමයි අඳුරු දුරු වීම. ඒ වගේ කියන්නේ යෙදීම පිළිබඳව තියෙන මෝඩකම දුරු වීමම තමයි ඈතර වීමට උපකාරී වෙන්නේ.
සර්ණයි ස්වාමීන් වහන්ස, අර ඔතන ඕක කියන එක මට මතක් වුණේ ස්වාමීන් වහන්ස, අර මොකක් හරි සූත්‍රයක් තියෙනවා මට ඒක මතක නෑ. හරිද? කවුරු හරි අහනකොට බුදුරජාණන් වහන්සේගෙන් කියනවා මේ අර ධම්ම ඒ වචන මට හරිද කියලා මතක නෑ. ධම්මතිඥා කියන පළමුව ධම්මේ ඥානං ඊළඟට කියලා මට මතක නිර්මාණයද දන්නේ නැහැ. ඒක හරියට
නාම මේ සුසීම සූත්‍රයේ නේ.
ඒක මතක් වුණා මේ ওই ටික අහගෙන ඉන්නකොට. එතකොට අර ඒ අර ස්පර්ශ මේ පස්ස සමුදය කියලා ඒ කතා ඒ නිවැරදි අර සක්කායකින් අර මගන්නේ නැතිව යනවා නම් නිවැරදි මග වෙන්න ඕනේ. එතන අර ඒ ඥානයත් එක්ක එහෙම අර එතන නිරෝධේ ඒකේ මත් ඒක එතන නැදත් ඇලෙන්නයි කියලා කියන්නේ. ඒ එතන ওই කරුණක් අරගෙන යම් කිසි විදිහකට විමසන්න පුළුවන්. ඒ ඔය සුසීම සූත්‍රයේ ඒකින් එකක් එක්ක අනුව අපිට වෙන දේත් එක්ක නම් ඇත්තටම ඉතින් අර සක්කායකටම එහෙම එකක් එන ඒ විස්තරේ ඇත්තට මේක ලස්සනයි. අර කේමක සූත්‍රයේ කරද්දිත් මං හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ ගැන ටිකක් විස්තර කරා. අර තේර භික්ෂුන් ප්‍රශ්න අහන විදිහ එක්ක යනකොට පොඩ්ඩක් මේක මට මතක් වුණ එකක් කිව්වේ ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි.
හොඳයි. අතන තියෙන පුබ්බේකෝ සුසීම ධම්මට්ටිති ඥානං පච්චා නිබ්බානේ ඥානන්ති කියලා තියෙන්නේ. එතකොට ඒක කියනවා මේ සුසීම පුබ්බේකෝ ප්‍රථමයෙන්ම ධම්මට්ටිති ඥානං ධර්මස්ථිති ඥානය පච්චා පසු නිබ්බානේ ඥානන්ති. පසු නිබ්බාන කියන්නේ මේ නිවීමේ මේ නිවීම නැත්නම් නැවැත්මේ ඥානන්ති ඥානයයි කියලා කියනවා. ප්‍රථමයෙන්ම ධම්මටිති ඥානෙ. කියන්නේ ධම්ම කියන්නේ පැවැත්ම, තිති කියන්නේ ධර්මස්ථිතිය. ධර්මස්ථිතිය. ඒ ඥානය නුවණ. පස්සේ මේ පච්චා නිබ්බානේ ඥානං කියලා කියනවා එතන.
සමුදය දකින්නවා නිරෝධය කියලා අර ඒක වෙන වෙනම දකින්න එකක් නෙමෙයි කියන එතන කතා කරනකොට එතන ඒක ඥානයක් වෙනවා කියන තැනයි දැන් නිවීමම يعني ඊතර වීමම කියන විමුක්තියම කියන තැනයි අතර අපි තේරුම් ගන්න ඉන්න හැටි යම් කිසි වෙනසක් තියෙනවා කියලා හිතන මට මේ අපි කතා කරන විදිහේ ඒ ගැන පොඩ්ඩක් විමසන්න කරුණක් ඉදිරිපත් කරන්න පුළුවන් මම දන්නේ සාමනා පෙරවත් සම්ම
අපි සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය තියෙනව නේද සත්‍ය පුත්‍ය කුත කියලා මේ ත්‍රිපරිවර්තයක් ගැන කතා කරනවානේ මම කියන්නේ කරුණ වශයෙන් කතා කරද්දී එතකොට සත්‍ය සත්‍ය කෘත්‍ය කෘත කියන්නේ සත්‍ය කියන තැනත් එක්ක ගතපස්සේ කරුණ වශයෙන් සත්‍යත් එක්ක අපිට මේ ධම්මපිටි කුබ්බේ කෝසසේම ධම්මපිටි ඥානං කියන කාරණයක් එක්ක ධර්මපිටි ඥානං ඊපස්සේ කෘත්‍යක් තියෙනවනේ දැන් මේ වගේ කාරණයක් ගත්තොතින් අර සාමිනහන්සේ උපමාවක් ඉදිරිපත් කරා මිනිස්සෙක් ඉන්නවා එයාට මේ එයා හිතාගෙන ඉන්නේ මට මේ කැස්සක් තියෙන්නේ කියලා. පස්සේ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා මේ තොරතුරු දැනගන්නවා. තොරතුරු දැනගත්තට පස්සේ වෛද්‍යවරයා කියන්නේ පරීක්ෂණ කරලා කියන්නේ වෛද්‍යවරයා කියනවනේ වාට තියෙන මෙන්න මේමයි හේතුව මේමයි නිදානෙක වාට තියෙන කැස්සක් නෙමෙයි වාට පිළිකාවක් තියෙන කැන්සර් එක. අන්න එතකොට දැන් රෝගියාට අදහසක් එනවා මේ මුලින්ම වෛද්‍යවරයා කියන දේ හිමුම පිළිගන්නවා වෛද්‍යවරයා කියන කාර්යයටම ශ්‍රද්ධාව පැහැදීම ඇති කරගන්නවා. අන්න ඊට පස්සේ යාට ඒ සියලුම කාරණා එයාගේ හිතන ගතියයි වටහලා දීමයි ඔය කාරණා ඔක්කොමත් එක්ක එයාට අදහසක් එනවා මට තියෙන්නේ පිළිකාව. එයාට පිළිකාවක් තියෙන්නේ කියලා අදහස ආව ගමන් මොකද්ද වෙන්නේ? අදහස ආවට පස්සේ මේ පිළිකාව හොඳ වෙන්නේ නැහනේ. එහෙනම් පිළිකාව දුරු වීම පිණිස කළ යුත්තකුත් තියෙනවානේ. يعني එයාට නුවණක් එනවානේ පිළිකාවක් කියලා. වෛද්‍යවරයා හැබැයි ඒක එයාට අපුණුවණක් නෙවෙයි වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම වෛද්‍යවරයා කිව්වේ නැත්නම් එයාට අදහසක් එන්නේ නැහනේ. හැබැයි යාට පිළිකාව හොඳ වෙන්නේ නැහැනේ. පිළිකාව හොඳ වෙන්නේ එයා දැනගන්නවා. හැබැයි එයාට පිළිකාවක් කියලා දැනගන්නකොටම එයාට නුවණක් එනවා මේක සනීප කරගන්න ඕන කියලා. මේක සනීප කරගන්න. සනීප කරගන්න ඕන කියලා කියන්නේ පිළිකාවක් පිළිකාව කියලා නොදන්න තාක් කල් එයා මොකද කරේ? කැස්සට බෙහෙත් බිව්වා. ගොඩ වේදනා කරා, අත් බෙහෙත් කරා, ඉතින් එක එක්කෙනා කියන දේවල් කරා, තාවකාලික ප්‍රතිකාර කරා. හැබැයි ඒ නොදන්න තමන්ට තියෙන රෝගිය පිළිබඳව අවබෝධයක් නැතිකමත් එක්ක. එතකොට වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම නිසා දැනගන්නවා මට මේ තියෙන්නේ පිළිකාවක් කියලා දැනගන්නවා. දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? එයා ඒ පිළිකාව දුරු වීම පිණිස කළ යුත්තක් දනවා. හරි. මෙන්න මේකට කරන්න ඕන මෙන්න මේකයි කියලා වැටින් බෙහෙත් නේම කියන්නේ කරන්න ඕන පිළිකාව දැනගත්ත ගමන් පිළිකාව දුරු කිරීමනේ පිළිකාව නැති කරගන්න ඕන කියන එයාට නුවණක් එනවනේ පිළිකාවක් කියන නුවණත් එක්කම හැබැයි කල යුත්තක් කියනවනේ කල යුත්ත හැබැයි ඒ කල යුත්තත් එයාට අවශ්‍ය විදිහේ කල යුත්තක් නෙවෙයි රෝගය දුරු වීමට අදාළ රෝගී කියන්නේ දැනගත්ත පමණින් රෝගය දුරු වෙන්නේ නැහැ පිළිකාව නම් පිළිකාව හිමු තියෙනවනේ දැන ගන්න නිසානේ යා දුරු කරන්නට නිවාරණය කිරීමට අවශ්‍ය කටයුත්ත කරන්නේ ඉතින් අර ඒ නිසා ඒක භාවිතයක තියෙනවනේ කෘත්‍යයකුත් ඉස්මතු වෙනවනේ අර එතනත් එක පොඩි අදහසක් කතා කරමු සාකච්ඡා කරමු
මේ අදහස හොඳයි ස්වාමීනාස්සේ
එතන තව අදහස් තියෙනවා නම් අම්මෝ පොඩ්ඩක් එතන මතු කරපු තැන
මයි ස්වාමීනාස්සේ කියනකොට මට එකනයික කියලා මුලින් අපිට ප්‍රකට වෙන්නේ කැස්තනි වෛද්‍යවරයා මුණ ගැහෙන්න කලින් ඒක හරියට අර පස්සේ ගැන හෙව්වා වගේ කියලා. පස්සේ මේ වගේ මේක ඇති වෙනව නැති වෙනව එකක අත එන්නේ. හරියටම පස්ස සමුදය කියන පැත්ත ඒ කියන්නේ ඉදීම සිදුවීම සිදුවෙන ආකාරය. එන දන්නේ නැතුව ඒක දෙයක් කරගෙන ඒක නැති කරන්න හරි ඒ වගේ සිද්ධියක ඉන්නවා වගේ කියලා අර කැස්සට ප්‍රතිකාර කරන්න යන්නේ. අර කැස්සට කොච්චර ප්‍රතිකාර කළත් ඒ පිළිකාව පැත්තට යන්නේ නෑනේ. ඒක ඇහෙන්න ඕන දන්නේ කෙනෙක්. ඒ දහම ඇහෙන අර ශ්‍රුතවත්තාවයටපත් වෙනවා කියන්නේ ඒ වගේ දේවල් කියලා. ෆයිනන්ස් එකෙන් තමයි.
කෙලින් ඇත්තරම ඉතින් එයා කැස්සට මේ ප්‍රතිකාර කළේ මෙච්චර කාලයක් එයා දන්න කියන දේවල් කළා මේ සමහර වටිනේක ඖෂධ කරා බෙහෙත් කළා ඒකත් එක්ක මේ පොඩි පොඩි සමනය වීම වුණා හැබැයි එයාට කුතුහලයක් ඇති වුණා මේක කොච්චර මේ ප්‍රතිකාර කරත් හරියන්නේ නැහැ එහෙනම් කියලා මේ බාහිරකට යමු උනා වෛද්‍යවරයෙක් ගාවට හැබැයි ඉතින් වෛද්‍යවරයට යමු වුණාට يعني වෛද්‍යවරයා තමයි පෙන්වලා දෙන්නේ යාට ඇති වෙන මේකත් එක්ක මෙයමයි හේතුව මෙයමයි නිදානේ මෙන්න මෙහෙමයි කියලා පෙන්වලා දෙනවා එතකොට යාට තියෙන්නේ දැන් ඇඟ ඇතුලේ තියෙන එකක්නේ යාට පේන්නේ හැබැයි මූලික වශයෙන්ම වෛද්‍යවරයා මොකද්ද කියන්නේ කියන දේ සද්ධාති අධිමුච්චති කියන කියන්නේ කියන්නේ අදහනවා අදහන එක තමයි කරන්නේ මූලික වශයෙන්ම ඇදහිීමක් තමයි කරන්න වෙන්නේ වෛද්‍යවරයා මොකද්ද කියන්නේ කියන දේට ආරූඪ වීමක් තමයි මූලික වශයෙන් කියන්නේ එයාට කරන්න තියෙන්නේ ඒ කියන්නේ එයාගේ පැත්තේ මොකක්වත් එක්කාසු වෙන්නේ වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසයෙන් යොමු වෙන්නේ එයාට බෙහෙත් එයා දන්න කියන ඔක්කොම දේවල් කරලා බැරිම තැනනේ බැරිම තැන යමු වුණාට පස්සේ මොකද්ද කරන්නේ කියන දේ ඇහිීමක් තමයි කරන්නේ එතකොට අන්න ඒක ඒ තරමට විශ්වාසයක් ඇති වුණා ඒ ඇතිවීම හැබැයි එයාට එයාගේ එයාට හැබැයි තියෙන රෝගය ගැන කියන්නේ වෛද්‍යවරයා එතනදී අර අපේ සර් මතක් කරා වගේ බාහිර යමු වීමක් නැත්තම් එයාට එහෙම ලෙඩක් තියෙන්නේ කියලා වත් එයා දන්නේ නැහැ. ඊට පස්සේ රෝගය සනීප කිරීමත් එයාගේ එයාට ඕන විදියට බෙහෙත් බොන්න, එයාට ඕන විදියට කෑම කන්න, එයාට ඕන විදියට වැඩ කටයුතු කරන්න බෑ. සනීප වීම දක්වාම කටයුතු කරන්නේ බාහිර මෙහෙවීම මතමයි. රෝගය එයාගේ සනීප වෙන්නේ එයාට. ඉතින් නමුත් ඒ ඔක්කොම එළියෙන් තමයි බාහිර උපකාරය නැත්තම් මේ එයාට රෝගය සනීප කරගන්න බැහැ ඇත්තටම.
යන්න පුළුවන් දුර අර දැන් දොස්තර ගෙන්නේ දැනගන්නේ මෙහෙම මෙන්න මේ නිසා මේ පිළිකාවක් ඔබට තියෙනවා ඒක මෙහෙම නිදානේ කියලා ඒක හොඳ කරන්නත් පුළුවන් මෙන්න මේ දේ තමයි කරන්න ඕනෙත් කියලා. එතකොට අර ඒක දැන ගැනීම තුලින්ම ඒකට ශ්‍රද්ධාවෙන් අර ඊට පස්සේ කියන දේ කරන්න අර යොමු වෙන්නේ. එතකොට ඒ කියන දේ කරන්නේ නමුත් ඒ අතනිනුත් එයාට යම් දැනගැනීමක් කියන්නේ ඒකට හේතුව ඒ විස්තර නිහොය කරන්න පුළුවන් මෙහෙම මෙහෙම කියලා එයාට කළ යුතු මාර්ගය මේකයි කියලා නුවණක් එයාට එතන ආවානේ. එතකොට ආවහම දැන් අපි එතනින්ම එයා හිතන්න ගත්තා නම් මේක හොඳ වුණාම මෙහෙමයි කියලා කියන එකේ එළබගෙන අපි ඒක හිතියොත් එහෙම අර කළ යුතු වැඩේ කරන් නැතුව හරි ඒකත් කරන ගමන් වුණත් නිතර මෙහෙමයි කියන එකේ එළබගෙන අපි ඒකට ගියොත් එහෙම අර කරන වැඩේ කිරීම අර අතනින්ම හිතුවොත් එයා එතනින් හොඳ වුණා කියලා වගේ එහෙම මේ වැරදි පැත්තකට යන්න පුළුවන් නේද කියලා මට හිතුණා.
තේරුම් ගන්න එතනින්ම සනීප වුණා කියලා හිතුවොත් පිළිකාව එහෙමමයි නේද? අර තව දුරටත් ඔය මම හිතන්නේ අනුග්‍රහිත වගේ සූත්‍රවලදී සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාට මේ අනුග්‍රහ ටිකකුත් සිහිපත් කරනෝනේ නේද? ඒ කියන්නේ අනුග්‍රහිත කියන සූත්‍රයේදී ආයතන්දිම දැන් අංගුත්තර නිකායේ පංචක නිපාතේ වගේ තියෙන්නේ මේ ඒකද කියනවා මේ පංචේ භික්කවේ අංගෙහි අනුග්‍රහිතා මහණෙනි මේ කරුණු පහකින් අනුග්‍රහිතා අනුග්‍රහය වුණාට සම්මා දිට්ඨි චේතෝ විමුක්ති ඵලාච හෝති. අන්න සම්මා දිට්ඨිය අර නුවණින් යුක්ත වීම විමුක්ති ඵලය චේතෝ විමුක්ති ඵලානි සංසාච පඤ්ඤා විමුක්ති ඵලාච හෝති. පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච කතමෙහි පංචේහි කියලා එහෙම කියනවා. ඉද්දවිකේ සම්මා දිට්ඨි. අන්න මහණෙනි මෙහිලා මේ සම්මා දිට්ඨි හරි දැක්ම කියන්නේ දැන් මෙයා දැන් අර රෝගියා දැන් දන්නවනේ මට ලෙඩක් තියෙනවායි කියලා දන්නවා. ඊළඟට දැන් මේක සුව කරගන්න ඕනි කියලා දන්නවා. හැබැයි යා සුව ලෙඩේ තියෙන බව දැනගෙනත් සුව කරන්න තියෙනවායි කියලා දැනගෙන නිකන් හිටියොත් එයාට මේ දැනගත්ත කියලා නෑ. එයාට මේ තාම කරන දේවල් තියෙනවා නේ. නාපරං ඉත්තත් ආයති කියන්නේ නිවීමත් එක්කනේ. මත්ෙහි කරන දෙයක් නෑ කියලා කියන්නේ. ඒ වගේ සම්මා දිට්ඨිය යුක්ත වුණාට සම්මා දිට්ඨිය සීල අනුග්‍රහිතාච. අන සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕන කියලා කියනවා. සීලයෙන් කියලා කියන්නේ ආර්ය මාර්ගයට අදාළ හික්මීමෙන්. එතකොට එතන ඊට පස්සේ සුතානුග්‍රහිතාච සුත් කියන්නේ ඇසීමෙන්. එතකොට ඒත් බාහිරත් එක්කනේ කියන්නේ. ශ්‍රුතෙන් අනුග්‍රහ ලබන්න ඕන. සාකච්ඡානුග්‍රහිතා සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න ඕන. සමතානුග්‍රහිතා සමතයෙන් අනුග්‍රහ ලබන්න ඕන කියලා කියනවා. විපස්සනානුග්‍රහිතා මනා දැකීමෙන් අනුග්‍රහිතා චෝති අනුග්‍රහ ලබන්න ඕන කියලා කියනවානේ. එතකොට එතනත් එක ගත්තට පස්සේ සම්මාද මට මේ කැන්සර් එකක් තියෙනවා කියලා දැනගත්ත පමණින් මේක සනීප කරගන්න ඕන කියලා අදහස ආපු පමණින් ඊට අනුකූල වෙච්ච ප්‍රතිකාර ටිකක් මත්ෙහි කරන දේවල් ටිකක් තියෙනවානේ. සීලෙන් අනුග්‍රහ ලැබීම, ඊට පස්සේ සුතෙන් අනුග්‍රහය ලැබීම, සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබීම, සමතෙන් අනුග්‍රහය ලැබීම, විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබීම කියන කාරණාත් එක්ක කතා කරනවානේ. අපිට අනුග්‍රහිත සූත්‍රෙන් පොඩි උපකාරයක් ගන්න පුළුවන් ඒකන්ට. කොහොමද කිස්මත වෙනවනේ නේද එතන? තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, මේ සාකච්ඡාවට අදාළ නැති වෙන දැනගන්න මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඉදිරිපත් කරන්නද? ස්වාමීන් වහන්ස, දැන් මේ බාලාංශ පන්තිය වගේ ඉඳගෙන මේ මට්ටම කතා කරන එක සුදු අහන එක සුදුසු නෑ කියලා දන්නවා. නමුත් මං දැනගන්න ස්වාමීන් වහන්ස අහන්නේ, අනුකම්පා කරලා මට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. විසිරුණ හිත බව දැනගන්නවා. සමාහිත බව, ඒ කියන්නේ සමාහිත බව දැනගන්නවා. සෞත්තර සිත, අනුත්තර සිත, විමුක්ත සිත, අවිමුක්ත සිත යනාදී වශයෙන් එතන සඳහන් කරලා තියෙනවන්නේ ස්වාමින් වහන්ස, මේ බෙදීමක් එක්ක දෙපැත්තක් එක්ක ඒ මට්ටම එතන විස්තර කරලා තියෙද්දි මේ සියලුම ඒවා දැන් සිතෙන්ම හිත බලනවා කියන කතාව අර්ථ විරහිතයි. නමුත් දැන් මේක කියන්නත් විදිහක් නැති හින්දා මං කිව්වොත් හිතෙන්ම හිත බලනවා වගේ, ඒ කියන්නේ එතෙන්ටම ફોකස් එක තිබ්බොත් විසිරුණ හිත දැන් එහෙම නැත්තම් සමාධිමත් හිත, පටු හිත යනාදී වශයෙන් ඒ බෙදෙන බෙදිල්ල ඒ බෙදින බෙදිල්ලත් හිතෙන්ම හිතන ලද්දක් වගේ, එතකොට ඒ කිසිම එකකට අර්ථයක් යෙදෙන්නේ නැහැ වගේ නේ. දැන් අපි අර්ථයක් කියන එක යෙදෙන්නේ නැහැ වගේ, දැන් අපිට වෙනම පැත්තකට වෙලා හිතුනොත් සමාධිය කියන එකට ලොකු වටිනාකමක් තියෙනවා. නමුත් මේ ඒක හිත එතෙන්ට යොමු වුණොත් ඒක සමාධියක්ද, විසිරුණ හිතක්ද, පටු හිතක්ද යනාදී විදිහට ඒ බෙදෙන බෙදිල්ලත් හිතෙන්ම හිතන ලද්දක්. ඒ කියන්නේ තවත් දැන ගැනීමක් පමණක් වෙද්දී එතන ඒ බෙදීම කියන එකේත් වටිනාකම ඉක්ම වෙන පැත්ත වගේද ස්වාමින්වහන්සේ එතනදී පෙන්වා දෙන්නේ? ඒ පිළිබඳ පොඩි අදහසක් දැක්වීමක් කළොත් අනුකම්පා කරලා. තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.
තෙරුවන් සරණයි. මේ කියන්නේ යෙදෙන විදිය, යෙදෙන අවස්ථාවත් එක කතා කරනවා. හිතමු මේ මෙහෙම හිදමිකෙදිකු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. කියන්නේ සරාගං වා චිත්තං කියලා කියන්නේ වා කියන වචනයකුත් උතන දීලා තියෙනවනේ. අපි හිතමු සරාග සිත යයි පජානාතිනේ, නොනින් දකිනේ. එතනර වා කියලා කියන්නේ හෝ සමා, ඒ කියන්නේ සරාග රාග සිතිවිල්ල නෙමෙයි, සරාග සිත යයි පජානාති. හරි, එතකොට ඒ වෙලාවේ යෙදෙන්නේ සරාග හිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විතරාගං වා. එහෙම නැත්නම් විතරාගී සිත. විතරාගී හිත වේවා යට යෙදෙන්නේ විතරාගී සිත යයි පජානාති. අර කලින් කිව්ව වගේ අපි හිතමු ඊට එහා ගිහිල්ලා සංකිට්තං චිත්තං. සංකිට්තං කියලා කියන්නේ සංකිට්තං චිත්තං. සංකිට්ත කියලා කියන්නේ මේ සංක්ෂේප කර, ඒ කියන්නේ නොවිසිරෙච්ච හිත. නොවිසිරුණු හිතයයි පජානාති. ඒකට එයාට යෙදෙන විදිය වික්ෂිප්තං වා චිත්තං. නැත්නම් වලට වික්ෂිප්ත සිත. අවුල් වූ නැත්නම් කලබල වූ වික්ෂේපයටපත් වූ සිතයයි පජානාති. වික්ෂිප්ත සිතිවිලි කියන තැන නෙවෙයි සිත. එයාට යෙදෙන අවස්ථාව, අර එයා ඉන්න තැනින් තමයි අපිට කියන්නේ එයා ඉන්න තැනින් කියලා. මේ කීමට අත්දැකීම, අපි අත්දැකීම කියලා කියමු. අත්දැකීම නොවිසිරුණු සිත වෙන්න පුළුවන්, එතනින් පජානාති. නැත්තම් අත්දැකීම වික්ෂිප්ත වික්ෂිප්ත වෙන පුළුවන් යගේ ගෝචරත්වය. ඒතකොට වික්ෂිප්ත සිත යයි පජානාති. අර එතන මෙතන බෙදිල්ලකට ගිහින කියනවටත් වඩා අර කියන්නේ ජීවිත උදාහරණات එක්කනේ කියන්න වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ හිත සම්බන්ධයෙන් නම් හිත හා සම්බන්ධ සියලුම අද්දකීම් ටික වෙන වෙනම පෙන්නලා තියෙනවා. ඒ විදිහට තමයි දැන් අපි ඔක ওই හිත හා සම්බන්ධයෙන් අපි හිතමු ආනාපාන සතිය නම් එතනින් ගච්ඡන්තෝව ගච්ඡාමි තිනම් ඒ එතනින් යෑම යනවා කියන තැනින් අර එතනින් ඈතර වෙන්නත් පුළුවන්. මෙතනදිත් අර යෙදෙන අත්දැකීමත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ සමස්තයම යෙදෙන්න පුළුවන් සියල්ලම පෙන්වලා දීමක් තමයි සතිපට්ඨාන සූත්‍රයේදී එතන පෙන්වා දීලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඒ ඡේදයෙන් පස්සේ අජ්ජත් චිත්තං බහිද්ද චිත්තං කියලා එතන විස්තර කරන තැන චුට්ටක් කියන්නකෝ ස්වාමීන් වහන්සේ.
ඔව් ලෝකයක් පැනවෙන තැන අජ්ජත් බහිද්ද කියලා කතා කරන්න පුළුවන්නේ ලෝකයක් පැනවෙනකොට. හැබැයි මේ කියන්නේ දැන් මෙතන මේ මාර්ගය ඇත්තටම මාර්ගය ගැන කතා කරන්න බැහැනේ. අපිට ගමන් කිරීමක් සම්බන්ධයෙන් ගමන් කිරීමක් සම්බන්ධයෙන් කතා කරපොසේ ගමන් කරනවා කියන එක කතා කරන්න බෑනේ. නමුත් ගමන් කිරීම ගැන එළියට කියන්න වුණොත් මොනවා හරි අලලා සම්බන්ධ කරලා කියන්න වෙනවනේ. එතකොට ලෝකයේ පැවැත්මක් එක කතා කරනට ද්වේතාවයක්. එතකොට ආජ්ජත් බහිද්ද කියන්නේ ආද්‍ය ඇතුළත පිටත කියලා කතා කරන්න වෙනවනේ. එතකොට මේක ඉති කියනත් පටන් ගන්න මෙසේ මේ කියලා මේ මාර්ගයක් ඉස්මතු කරන්නනේ ගන්නෙ. ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ මාර්ගයේ මාර්ගයක ගමන් කිරීමක් ඇත්තරම කතා කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න කෙනෙකුටනේ කියන්න වෙන්නේ නේද? මාර්ගික ගමන් කිරීමක් කතා කරන්න බෑ. නමුත් මාර්ගය ලෝකේ ඉන්න කෙනෙකුට මාර්ගය ඉස්මතු කරන්නත් ඕන. කතා කරන්න බැරි වුණාට මාර්ගයට යොමු කිරීමක් කරන්න ඕනිනේ. ඉතින් ලෝකේ ඉන්න කෙනෙකුට ද්වේතාවයක් එක්කනේ දෙකක් එක්කනේ කතා කරන්න වෙන. අන්න එතකොට ඇතුළත පිටත කියලා එහෙම කතා කරනවා. එතකොට මෙසේ ආධ්‍යාත්මික වේවා සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයි. මෙසේ පිටත වේවා සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයි. මෙසේ ආධ්‍යාත්ම වේවා පිටත වේවා සිතෙහි සිත අනුව චිත්තානුපස්සී සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයි කියලා අර සිද්ධිය තමයි විස්තර කරන්නේ. භාවිතය ගැන විස්තර කරනවා. භාවිතය ගැන විස්තර කරද්දී ලෝකය තුල කතා කරන කාරණා එක්කාසු නොකොට මේක ධර්මපරයය කියන්න විදියක් නැහෙනි. අන්න ඒ නිසා තමයි මෙතනින් පෙන්නලා දෙන්නේ මේ කරුණ. තෙරුවන් සරණයි.
බුදුහාමුදුරුවන්ගේ දේශනාවල පච්චයා කියලා වචනෙකුයි පටිච්ච කියලා වචනෙකුයි තියේ. ඉතකොට ඒකෙන් තේරුම ගත්තොත් හේතුවෙන් නිසා වගේ අදහසක්. නමුත් ඒ බුද්ධ දේශනාවේ ඒ වචන දෙක භාවිත වෙද්දී පටිච්ච කියලා භාවිතා වෙද්දී පැනවීමක් එක්ක කතා කරනවා වගේ අවිද්‍යා පත්‍යා කියලා කතා කරන තැන පැනවීම ඉක්ම වෙන විදිහට එතර වෙන පැත්තට ලම් වෙලා කතා කරනවා වගේ වෙනසක් තියෙනවා නේද සාමින්නහංස? ඉතකොට පත්‍යා පටිච්ච කියන වචන දෙක එක තැන භාවිතා කරලත් තියෙනවා. ද්විතීය දය සූත්‍රය කියන එකේ පච්චයං පච්චයං පටිච්ච සමුප්පන්නං කුත්තෝ. මට ඒක හරියටම මතක නැහැ වාක්‍ය. එතකොට ඒ දෙකම එකටත් යොදලා භාවිතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන චුට්ටක් කියන්න මට.
ඕ පච්චය සහ පටිච්ච කියන වචන දෙකේම තේරුම මේ නිසා කියන අර්ථය තමයි. මේ ඇත්තම මේ කියන්නේ වචන යොදන තැන අනුව තමයි මේ පච්චයහ පටිච්ච ගැන කතා කරන්න වෙන්නේ. මොකද මේ කේද මහා නිදාන සූත්‍රයේදී පෙන්නලා දෙනවානේ. ඒ කියන්නේ මහා නිදාන සූත්‍රයේදී මට මතක විදිහට ওই පච්චය පටිච්ච කියන වචන දෙකම ගැන කතා කරන අවස්ථා තියෙනවා. අර එතෙන්දී මේ ওই වචන දෙකේම තේරුම නිසා කියන අර්ථය තමයි. හැබැයි යෙදෙන තැන අනුව මේ අදහස වෙනස් වෙනවා. මට වේදනාව ගැන කියනකොට වේදනම් පටිච්ච තණ්හා ඔය විදිහට කියනවනේ. තස්මාත් ආනන්ද ඒසේව හේතු ඒසින්දාන ඒස සමුදය ඒස පච්චයෝ තණ්හාය අදිදන් ඒස පච්චයෝ තණ්හාය අදිදන් වේදනා කියලා මේ ඉතිකෝපනේතං ආනන්ද වේදනම් පටිච්ච තණ්හා. අන්න එතන වේදනම් පටිච්ච තණ්හා කියන තණ්හම් පටිච්ච පරියේෂණ පරියේෂණම් පටිච්ච ලාභ ලාභම් පටිච්ච විනිච්ඡ විනිච්ඡම් පටිච්ච චන්දරාගෝ. අර ඒ වගේ තැන්වලට පටිච්ච කියලා තමයි නිසා කියලා තමයි යොදලා තියෙන්නේ. ඉතින් අපි එතන පටිච්ච කියන්නේ නිසා කියන අර්ථය, පත්‍ය කියන්නේ මේ ඒ නිසා කියන අර්ථය යෙදෙන තැන අනුව අදහස ගන්න ඕන. යෙදෙන තැන අනුව තමයි මේ අදහස ගන්න ඕන. දැන් අතන ටිකක් මේ මොකද්ද තණ්හම් පටිච්ච පරියේෂණම් පරියේෂණම් පටිච්ච ලාභෝ ලාභේ නිසා විනිශ්චය විනිශ්චය නිසා චන්ද්‍රාගය චන්ද්‍රාගය නිසා වැස ගැනීම නිසා තදින් අල්වා ගැනීම තදින් අල්වා ගැනීම නිසා මසුරුකම මසුරුකමත් එක්ක මේ ආරක්ෂා කිරීම. අර ඒ වගේ තැන්වල ගොරෝසුව කාරණය දක්වලා තියෙන කරුණක් එක්ක සම්බන්ධ කරලා අන්න කරුණක් එක්ක සම්බන්ධ කරලා දක්වද්දි පටිච්ච කියන වචනේ මේ මහා නිදාන සූත්‍රයේ හැටියට පෙන්වලා තියෙනවා. ඉතින් අර කරුණක් එක්ක සම්බන්ධ කරලා පෙන්වන තැන්වලදී බොහෝ දුරට ඒකාන්ත අදහසක් කියන්න බෑ. ඒකාන්තයෙන්ම මෙහෙමයි කියලා බොහෝ දුරට බොහෝ සෙයින් පටිච්ච කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. පච්චය කියන තැනත් කෙසේ හෝ වේවා කරුණක් එක්ක සම්බන්ධ කරලා වේවා මේ කරුණ ධර්මතාවයක් එක්ක සම්බන්ධව කතා කරන තැනක වේවා පච්චය කියලා නිසා කියන අර්ථය තමයි කතා කරන්නේ. එතකොට පච්චය කිව්වත් පටිච්ච කිව්වත් එතෙන්දිත් අර හේතුඵල ධම ඉස්මතු කිරීම තමයි යම් කරුණක් එක්ක සම්බන්ධ කරලා පෙන්නුවත් අර ධර්මතාවය හේතුඵල ධම ඉස්මතු කරන්න තැනට අනුව ගන්න ඕන. සමහර තැන්වලදී පටිච්ච කියලා යොදලා තියෙන ඔය චක්කුංච පටිච්ච රූපේච අන්න එතන පටිච්ච කියලා තමයි තියෙන්නේ. එතන ඒ තැන්වල තියෙන යොදන තැන අනුව තමයි වචනයට අදහස කියන්න ඕන. නැතුව ඒකාන්ත අදහසක් කියන්න බෑ. දැන් ඔය ඉති කියන වචනේ වුණත් ඉති අජ්ජත්තං වා කායික එතන මෙසේ කියලා තැන් තේනවා. සමහර තැන්වල ඉති කියන යයි කියලා අදහසක් තියෙනවා. ඒ නිසා වචනයට බරක් දෙන්න බෑ. ඒ විදිහට වචනේ යොදන තැන අනුව ධර්මපරියාය අනුව තමයි පටිච්ච සහ පච්චය කියන වචන වලට අදහස ගන්න වෙන්නේ ඒ සන්දර්භයට ගිහිලා තමයි ගන්න වෙන්නේ. එසා ඒකාන්තයෙන්ම වෙන මේ වගේ තැනකින් දෙනවා කියලා කියන බෑ. සුලභ වශයෙන් අරම බොහෝසෙන් යෙදෙනවා. අර පටිච්ච කරුණක් හා සම්බන්ධව කරද්දි එමුණ පච්චය වල තියෙන ධර්මතාවයක් එක්ක වගේ ඉදිරිපත් කරද්දී. තෙරුවන් සරණයි.
ඔව් වෙන කාට හරි ප්‍රශ්නයක් නැත්නම් අපි අවසන් කරමු. අවිස්ස අපි අවසන් කරමු නේද? තෙරුවන් සරණයි.
එහෙමයි. අවසන් කරමු නේ.
සර් මම අවසන් කරනවා.
හොඳයි එහෙමනම් මේ මම පොඩ්ඩක් නිදහස් වෙන්නම් ඔබතුමාලා කටයුත්ත අමාර කරමු. ඇත්තටම ගොඩක් වටිනවා මේ අර පිරිස එකතු වෙලා අදහස් දක්වමින් කටයුතු කරනකොට ඒක හරි මේ රසවත් වෙනවානේ. ඒ කියන්නේ දැන් එකම විදියක් වෙනවානේ. එහෙම වෙන්නේ නැතුව කාගෙත් අදහස් එකතු කරගෙන ධර්ම සාකච්ඡාවක් නිසා සාකච්ඡාවට අදාළ කරන ඉස්මතු වෙන එක ගොඩාක්ම වටිනවා කියන හිතෙනවා. සියලු දෙනාටම යහපතක් වේවා. හැම දෙනාටම සැනසීම පිණිස ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තියින්ද උපනිශ්‍රය වේවා කියලා මෙත් සිතින් මේ කටයුත්ත මම නතර වෙන්නම්. සියලු දෙනාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපි.
තෙරුවන් සරණයි. තෙරුවන්
සරණයි. සාකච්ඡා පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සාකච්ඡා මාලාව ආරම්භයේ සිටම පවත්වගෙන ඉන්න අපේ සුනන්ද මහත්තයා ලොකු කැපකිරීමක් කරනවා. එතුමාගේ ආරාධනාව තමයි ආරම්භ වුණේ. එතුමාටත් එතුමාගේ පවුලට සැමටත් අපි අනුමෝදනා කරමු. ඉක්මන් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා කියලා අපි හැමෝටමත් සහභාගී වුණ සියලු දෙනාටම උතුම් අය ධර්ම සාකච්ඡා වේදීන හිතන්නේ උදව් වෙන දේවල් දහම කියා දී සාකච්ඡා කිරීම අහගෙන සිටීම ඒ සියල්ලම නිවන් දොරටු වෙනවා කියලා සඳහන් වෙනවා. අපිට සාකච්ඡා ධර්ම අවබෝධය ලබා උදව් වෙන්න අපි රැස් කරපු ඉතින් උදව් වෙන්න තව තවත් අපිට කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න දහම් සාකච්ඡාත්මයන්ට සහභාගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.